ඔඩ පලිස් ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ඔරු විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2013 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය හා මානව සමාජ සෞඛ්‍ය හා මානව සුබසාධනය සමාජ සවිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2015 වර්ෂය සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ඇවිලි කර්මාන්ත අමාත්‍යතුමා
කථානායකතුමනි 2014 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2015 වර්ෂය සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වෙස්සම් පිළිගැන්වීම ගරු බුද්ධික පතිරණ මැතිතුමා
ගරු කථානායකතුමනි අනුරාධපුර තිසාවැව පැරණි පුත්තලම්පාර අංක 126 ඇලීරක් 18 දරන ස්ථානයේ පදිංචි BVDG නිරංජන මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද ඇතුල් කෝට්ටේ කොටුබැම්ම හරස්පාර අලකේශ්වර මාවත අංක 11 ඇලීරක් 3 දරන ස්ථානයේ පදිංචි දිනීෂා ඉදිරිවීර මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද මාතර මඩිහ මිහිරි උයන අංක 36 දරන ස්ථානයේ පදිංචි NSPA ධර්මපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මහනුවර අම්පිටිය පාර අංක 63 දරන ස්ථානයේ පදිංචි PBR මුල්ලේගම් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද අකුරැස්ස පරදුව මහමාවත වත්ත යන ස්ථානයේ පදිංචි RK අනුර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වශයෙන් පෙත්සම් පහක් පිළිගන්වමි.
බොහොම ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න මම ප්‍රශ්න ඇසීමට පෙදම ගරු පිළිතුරු දෙීමේදී ප්‍රශ්න ඇසීමේදී විශේෂයෙන්ම කාලය ගැන අවධානය යොමු කරන්න කියන පසුගිය දින කීපය තුළම අපිට ප්‍රධාන විවාදයට කාලය හොයා අඩු කරන්න සිද්ධ වුණා. ඒ නිසා සමහර මන්ත්‍රීවරු විනාඩි 3යි හම්බෙන්නේ. ඒ වගේම අදාළ අමාත්‍යවරුන්ට පිළිතුරු දෙන්නත් වෙලාවක් නැති වෙන නිසා මම ගරු සභාවේ අවධානයට මේ කාරණිය යොමු කරන්න කැමතියි. පළවෙනි ප්‍රශ්නේ ගරු බුද්ධික පතිරණ මැතිතුමා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා.
ගරු කථානායකතුමනි සතියක් කල් ඉල්ලනවා.
ගරු චමින්ද විජේසිරි මැතිතුමා පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා. සති දෙකක් තමයි ඉල්ලලා තිබෙන්නේ.
හොඳයි. ගරු බිමල් දත්තායක මැතිතුමා උසස් අධ්‍යාපන මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
උත්තරය අයන්න කහතුඩුව සිට කෝරළේම දක්වා මාර්ග කොටස පුළුල්කර සම්බන්ධනය කිරීම වෙනුවෙන් රජයට පවරා ගන්න ලැබෙන ඉඩම් හා දේපළ සඳහා වන්දි ගෙවීම තක්සේරු දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන තක්සේරු වටිනාකම් වලට අනුකූලව සිදු කර ලබයි. හානිවන දේපළ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ව්‍යවස්ථාපිත වන්දි මුදලට අමතරව ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන ලාක් කමිටු පරීක්ෂණ සඳහා හානියට පත්තර සියලු පුද්ගලයන් කැඳවා සාකච්ඡා කොට ඔවුන්ගේ එකගත්වය මත අවසන් වන්දි මුදල තීරණය කරනු ලබයි. කිසියම් පුද්ගලයෙකු ව්‍යවස්ථාපිත වන්දි මුදල සම්බන්ධයෙන් සෑහීමකට පත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් වන්දි සමාලෝචන මණ්ඩලය වෙත හෝ ලාක් කමිටුවට තීරණය සඳහා එකඟ නොවන්නේ නම් අමාත්‍යාංශ ලාක් අභියාචනා කමිටුව වෙත අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. එම අභියාචනා අභියාචකගේ සහභාගිත්වයෙන් නැවත සලකා තවදුරටත් සංශෝධනය කළ හැකි නම් සංශෝධනය සිදුකර අවසන් වන්දි මුදල තීරණය කරනු ලබයි. මෙම අවසන් වන්දි මුදලේ අගය වර්තමාන වෙළඳපොළ වටිනාකම අනුව සැසඳීමේ ඉතා ඉහළ අගයක් වේ. දෙක ඉහත පරිදි තීරණය කළ අවසන් වන්දි මුදලින් පළමුව 70% හානියට පත්වුවන් සඳහා ලබා දෙන අතර 30% අදාළ ඉදිකිරීම් කොටස ඉවත්වනතුරු රඳවා ගනු ලැබේ. මෙම රඳවාගත් මුදල අදාළ ඉදිකිරීමේ කොටස ඉවත් කළ බවට දැනුම් දුන් විගස නිදාස් කරනු ලැබුණු ඇත. මුළු වන්දේ මුදල එකවර ලබා දුන් පසු අදාළ ඉදමේ අදාළ ඉදිකිරීම් කොටස් ඉවත් කිරීම ඉඩම් හිමියන් විසින් පැහැර ඇර ඇති බැවින් මෙලෙස වන්දියෙන් යම් ප්‍රමාණයක් පසුව ගෙවීමට තීරණය කර ඇත. ආද එක අදාළ නැත, දෙක අදාළ නැත, ඈ අදාළ නැත.
ගරු බිමල් දත්තයි මැතිතුමා.
ගරු කථානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, පාමන්කඩ සිට පොකුණුවිට දක්වා මාර්ගයේ අංක 120 මාර්ගයේ ඒ ඉඩම් අහිමි වෙන ජනතාව විසින් ඉදිරිපත් කරන ලද ලේඛනයක් පෙත්සමක් මා සතුව තිබෙනවා. ඔවුන් ඉදිරිපත් කරන පළවෙනි කාරණ තමයි බුතුමාලා ඒ ප්‍රදේශයේ පර්චස් එකක් තක්සේරු කළ තියෙන ලක්ෂ 3ක් 3.5ක් අතර ප්‍රමාණයකට, නමුත් සාමාන්‍යයෙන් ඒ ප්‍රදේශයේ ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් වෙනවා පර්චස් එකක් කියන එක. ඒ නිසා ඔබතුමාගෙන් මම දැනගන්න කැමතියි මේ පරස්පරතාවය සම්බන්ධ මොකද්ද ඔබතුමාගේ අමාත්‍යාංශ ස්ථාවරය?
කරු කතානායකතුමනි, මේ වන්දි ගෙවීම ඉස්සෙල්ලාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ පරීක්ෂණය පවත්වනවා. ඊට පස්සේ සුපර්ලාක් කියලා අමාත්‍යාංශ කමිටුවක් තියෙනවා. ඊට පස්සේ සමාලෝචන මණ්ඩලයක් තියෙනවා. ඉතින් ආයතන තුනකින් පරීක්ෂා කළා තමයි මේ තීරණය එන්නේ. අනිත් එක මේ තක්සේරු දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශයේ යටතේ නෙවෙයි තියෙන කරු මන්ත්‍රීතුමා. ඒක තියෙන මුදල් අමාත්‍යාංශයේ යටතේ. ඉතින් අපි නමුත් ඒ ඇත්තක ඉතාමත් කිට්ටුවෙන් වැඩ කරනවා. ඔබතුමා කියපු එක හරි, 2යි 5යි අතර තමයි වටිනාකම. හැමතැනම එක ගන්න නැහැ. ඒ පාරේ හැමතැනම එක ගන්න නැහැ ගරු මන්ත්‍රීතුමා. 2යි 5යි අතර තමයි ගන්න. ඉතින් හැම කෙනෙකුටම ලක්ෂ 2කුත් 5කුත් අතර හම් වෙලා තියෙනවා. අනිත් එක 1318ක් තියෙනවා බින් කැපලි කරු කතරකට. 20යි ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා. අනිත් ඔක්කොම ඒ වන්දේ මුදල පිළියරක් අපි 170ක් ගෙවලා තියෙනවා. අපි ඉතුරු 100ට ගෙවන්නේ ගොඩනැගිලි ඉවත් කරගත්තාට පස්සේ.
හොඳයි.
එවැනි අතුරු ප්‍රශ්න කරු කතානායකතුමනි, මෙතන කරු අමතුමතුමා 20ක් කියලා කිව්වට මෙතන මේ ලේඛනයේම ඉන්නවා 50කට ආසන්න ප්‍රමාණයක්. මම මේ ලේඛනය ඔබතුමාට දෙන්නම්. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමාට අවස්ථාවක් දෙන්න පුළුවන්ද මේ ආයවැයවාද කාලය තුලදී ඔබතුමා පාර්ලිමේන්තුවේ රැඳී සිටින නිසා මේ කණ්ඩායම නියුතයන් පිරිසකට ඔබතුමා සහ නිලධාරීන් මුණ ගැහෙන්න මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න?
මුණ ගැහිම නම් ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් කොමිටු තුනකින් මේක පරීක්ෂා කරලා තියෙනවා ගරු කතානායකතුමනි. ප්‍රාදේශීය ලේකම් ඉස්සෙල්ලා මේක පරීක්ෂා කරලා තක්සේරු කරනවා. ඊට පස්සේ අමාත්‍යාංශයේ තියෙන සුපර්ලා කමිටුවක්, ඊට පස්සේ සමාලෝචන මණ්ඩලයේ තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මට බලයක් නැහැ. මොකද තක්සේරු දෙපාර්තමේන්තුව තමයි මේක තීරණය කරන්නේ. ඒක තියෙන්නේ මේ මුදල් අමාත්‍යාංශයේ යටතේ. ඉතින් මම ඔබතුමා හම්බ වෙන කැමති. නමුත් ඒකේ වැඩක් වේද කියන එකයි ප්‍රශ්නය.
ඒක හොඳ විදිහට ඇලින් කරගන්න ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි,
දැන් අවසාන ප්‍රශ්නය.
ඔව්. දැන් අමතුමා මේ ප්‍රකාශ කරන නම් මොන ගහලා තේරුමක් නැහැනේ. අමතුමාට විශ්වාසයක් නැත්තම්, නමුත් මම කියන්න කැමතියි කිසිම කෙනෙක් ලක්ෂ 5ක් ලැබිලා නැහැ. ඔබතුමා ඔව් අතර කිව්වට ලක්ෂ 5 ලැබිලා නැහැ. මේ සිලදනාම කියන්නේ එකන ලක්ෂ 3 3.5 අතර තමයි ලැබිලා තියෙන්නේ කියලා. ඒ නිසා මෙතන ආස. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ මේක විසඳන්න මැදිහත් වෙන්නේ ඔබතුමාගේ වගකීම.
හොඳයි ගරු අමතුමා,
එහෙනම් සාකච්ඡා කරන්න. නමුත් ඇත්ත වශයෙන්ම අවසන් තීන්දුව තක්සේරු දෙපාර්තමේන්තුවේ.
හොඳයි. අපේ ප්‍රශ්න තුන ඉවරයි. මොකද ඒක?
නැතුයි මං ඉන්නම්
කලාව මේ සම්බන්ධ කරනද
මේ වගේම මේකමයි
ගරු අමතුමා, මේක පැහැදිලි කරන්න පුළුවන්. කෙටියෙන් ප්‍රශ්න අහන්න.
ඉතා කෙටියෙන්
අපිට
ගරු කතානායකතුමනි, මේ අධිවේගී මාර්ගවල ඉඩම් පවර ගැනීමේදී මේ වගේ දේවල් වෙනවා. මම උදාහරණයක් කියන්නම්. මගේ තාත්තට ගිය පෙරද තාත්තා නැති වෙලක් දැන් මාස 4ක්. තාත්තගේ නමට ලියුමක් එනවා, මේ රුපියල් 25 මුද්‍ර දෙකක් අරගෙන වන්දි ගන්න එන්න, වන්දි මුදල 1.50යි. මගේ මටයි නංගිටයි ලියුමක් එනවා 750ක වන්දි මුදල ගන්න, රුපියල් 25 මුද්‍ර දෙකක් අරගෙන කියලා. මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට දිගුවට මේ අපිට හම්බ වෙන මුදල නෙමෙයි කතන්දරේ. මේක විවිලුවක්, විකාරයක්. ඒ කියන්නේ 750ක් ගන්න, රුපියල් 25ක මුද්‍ර දෙකක් අරගෙන කියලා රෙජිස්ටර් තැපැල්ලෙන් ලියුමක් එනවා. මම හිතා රෙජිස්ටර් තැපැල්ලටවත් යන්නේ නැති රුපියල් 28ක් විතර. ඉතින් ඒ නිසා මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ කියලායි මම
කියන්නේ. මෙච්චරම එක බලන්න මොනවද දුන්නේ
කියලා. තක්සේරු දෙපාර්තමේන්තුව අපි අරතේ නෙවෙයි තියෙන්නේ. ඒක මුදල් අමාත්‍යාංශය.
හොඳයි. පොයි චුටි ගරු උදේ ප්‍රමා ගම්පිල මැතිතුමා, තිරසංග සංවර්ධන මර්ජී අමතුම ඇසීමට
මම ආනවා ගරු කතානායකතුමනි.
අලි නැහැ, කොළඹදී අලි ඉන්නවා. වල්ලලි ගරු කතානායකතුමනි, වලේරි ප්‍රශ්නෙට එතුමාගේ අහලා තියෙන ආයන්න 1215 වර්ෂයේ ආදාළ වනාලි මාන සංඛ්‍යාව 205යි. 215 වර්ෂයේ ආදාළ මීගේ මිනිස් සංඛ්‍යාව 63යි. 2015 වනාලි පාරිතුවාල මිනිස් සංඛ්‍යාව 52යි. 2016 1.1 සිට දෙදස් දාසයයි නමයයි තිය දක්වා වනාලි මරු සංඛ්‍යාව දෙසේ ධාතුනයි. දෙදස් දාසය එකයි එකයි සිට දෙදස් දාසයයි නමයි දහය තිය දක්වා මිනිස් මරු සංඛ්‍යාව හැට හතරයි. දෙදස් දාසය එකයි එකයි සිට දෙදස් දාසය නමයයි තිය දක්වා නාලි පාරිත්වා ලැබු මිනිස් සංඛ්‍යාව හතලිස් දෙකයි. දෙක දෙවෙනි ප්‍රශ්නය ප්‍රදේශය දෙදස් පහළොව අට දහට සිට දෙදස් දාසේ සැප්තැම්බර් දක්කයි දිගර ඇති විදුලි වැට කිලෝමීටර් ගාන කලාවැවේ කිලෝමීටර් තුනක් සුද්ධ කර ඇත ඉඩන් ආරවුල් නිසා නැවතී ඇත අඩ අරවුල් විසඳලා ඒ ඇසීම කරනු ඇත. බලලු ඇවෙත් ඒ අයි ඊළන්න මැදවච්චේ එකක් ගාල තියෙනවා. ඒ ඉල්ලිම අනුව ප්‍රශ්නය තියෙන අනුව කැපතිගොල්ලාව සිලාවතුර පූකලම ආනමඩුව ඒ ඉල්ලිම් අනුව දැනට නෑ. ඉල්ලම් ආපහාම ප්‍රශ්නය තියෙනවනම් කඹි ගැසීම කිසි ප්‍රශ්නයක් නෑ, බාධාවක් නෑ, කාල දෙන්න පුළුවන්. ඒවේ අලි ප්‍රශ්න තිබෙනවා නම් ප්‍රදේශයේ ඊළඟට තුන ඉදිකළ යුතු වැට විදුලි වැට ප්‍රමාණය කිලෝමීටර් නානමඩුවේ විදුලි වැට යෝජනා වී නැත. නමුත් මාජන ඉල්ලීමක් ආවොත් ඒ කිරීමට හැක. දෙක කිලාව ඇති කලාව බලුවා කිලෝමීටර් 12ක් ප්‍රමාණයක් ගැසීමට අපි පියවර ගැනීමට සැලසුම් ඒ ජනතාවගේ මේත් එක්ක ක්‍රියා කරනවා. මැදවැච්චේ කිලෝ ගම්මාන වටා 44ක් අපි කරන්නේ ගම්බටේ ගහන්නේ ගමේ ජනතාව සහභාගි කරගෙන. කලින් බිඳන මාදුල කිරිකල්ල අලබගස්සෑව කැඹතිගොල්ලව සිලාවතුර පූකොළම විදුලි වැටවල් පිළිම හඳුනාගෙන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් දී තියෙනවා. කරු කතානායකතුමනි මෙතනදී මා කියන්න ඕන අපි ඒ තුලක අහලා තියෙන මම කියන අලින් අපි මේ වට වන්දි ගෙවීම කැවින් මණ්ඩලයත් විශාල මුදලක් ගෙවීමට අපි වෙනස් කරලා තියෙනවා. ඒ නිසා මම මේකේ තියෙන වන්දි ප්‍රමාණය මං සාහමිටපත් වෙන්නේ නැහැ කැවින් මණ්ඩලයේ අනුමත කළ සංඛ්‍යාව මැරෙන්නේ 60ක් 65ක්. නමුත් මට ප්‍රශ්නේ තියෙන්නේ සයිටි සමුලව තහන අලින්ට කවුද වන්දි ගෙවන්නේ කියලා.
හරි
ඒක මං අලින්ද වන්දේ ගවන්න කවුද කියලා අපි මිනිසුන් නරන් ගෙවනවා. ගෙවල් කැඩිච්චාම ඔක්කොම.
එහෙනම් ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න තියෙනවද?
ඔව් ගරු කතානායකතුමනි ප්‍රශ්න බොහොමයි. අහමු තුනක්.
නෑ ප්‍රශ්න තුනක් අහන්න ඕ.
පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතිතුමා සඳහන් කරා ආනමඩුවේ ඒ වගේම සිලාවතුරේ පූකලම් වන ප්‍රදේශවල අලි වැටවල් පිළිබඳ ඉල්ලීම් ලැබිලා නෑ. ඉල්ලීම් ලැබුණොත් ඒ කරන්න සූදානම් කියලා. කබයි ගරු ඇමතුමනි තමුන්නාන්සලා පෞගේ පාර්ලිමේන්තුව මැතිවරණ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ 6 වෙනි පිටුවේ කියනවා මේ ප්‍රදේශයන්වල ආනමඩුව කලාවැව බළලුවැව මැදවච්චිය කැබිටිගොල්ලාව සීලාවතුර පූකොළම් සහ විල්පත්තු සීමා යන ප්‍රදේශවල කඩිනමින් විදුලි වැට ස්ථාපිත කරනු ලැබේ කියලා.
හොඳයි පළවෙනි ප්‍රශ්නේ පිළිතුරු දෙන්න. ඔව්
උත්තරේ මේ විල්පත්තු කියන්නේ කුඩි භූමියක් නෙමේ. අල්ලින්ගේ බ්‍රස්තේන දන අලි හැමතැනම ගහන්න ගහනොත් ගහනවා. අලිගෙන බඩුව එහෙමයි. ඒක නිසා අලියා කියන්නේ මේ අපේ කතා නැගතුමාත් දන්නවා අපේ සභාන අපේ හිටපු විපක්ෂ අපිට කතා කරන්න දුන්නේ ඒ කාලේ මගේ දිනේ මන්ත්‍රී. ඒක නිසා අවශ්‍ය ප්‍රශ්නෙට තැන අලියා වගේ සර තමයි ඒ කාලේ අපිට.
හොඳයි හොඳයි මම එතුමා ඊට පස්සේ හරි.
ඒක නිසා
හොඳයි
මේ අවශ්‍ය ඔව් ඒ කාලේ මෙතනින් අපිට බුක් ගාලා වාඩින්න කියනවා. ඔව් මෙතන ඉඳලා මොකක්ද දාලා බුක් ගාලා.
හරි ගරු මන්ත්‍රීතුමා දෙවෙනි ප්‍රශ්නේ යන්න.
ගරු
දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ හරි.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ වන්නේ
හරි
නෑ නෑ තමුන්නාසලා පොරොන්දුයි තමුන්නාසලා කරලා තියෙන දේ පෙන්න්නේ මම.
ආ දෙවෙනි ප්‍රශ්නේ
දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු
ගරු ඇමතිතුමා දෙවෙනි ප්‍රශ්නේ පිළිතුරු දෙන්න.
තමුන්නාසලා පෞගේ පාර්ලිමේන්තු මැතිවරණයේදී පොරොන්දුවක් දුන්නා මේ අලි මිනිස් ගැටුම විසඳන්න රජයේ නියෝජිතයන් ගැමියන් සහ වනජීවී සංවිධානවල නියෝජිතයන්ගේ යුත් කමිටු පිටවනවායි කියලා. ඔබතුමා අහන් ඉන්න මම කතා කරන වෙලාව ඔබතුමා කතා
කරන්න. ඔබතුමා ප්‍රශ්න පිළිතුරු දෙන්න ඕ.
මේ මටයි ගරු කතානායකතුමා අවස්ථාව
දෙන්න. Let him raise the question, you answer that. Yeah, and hari.
Honorable Minister, first listen. We have 2 ears and 1 mouth.
Ha kiyanna obathuma kiyanna dan.
Oppo thiyawane ko. Kathanayakathumani parliamentu metuwanna pratipatti prakashaye sandahan wenawa rajaye niyojitayan gemiyan saha wanajeevi sangvidhanawala niyojitayange yut committee pihitona kiyala ali minis gatuma veto wisananda. Mama danne na wanajeevi sangvidhana kiwwama alinge sangvidhana kotinge sangvidhana walasunge sangvidhana thiyenoda kiyala kese wetath me committee danata pihitola
කරලා තියෙනවද?
හරි පිළිතුරු දෙන්න.
හරි මිනිස් ගැටුම විසඳීමට කතරන් දුරට යොදාගෙන තිබෙනවද?
පුරවැසියෝ දෙන්නෙක් ඉන්නවා. මෙතනම ඉන්නවා. ආටුවවට එන්න යන්න. මාතක නැනෝද නැතමයි ලිදාරිකේ.
හරි.
දවස ගියන්. දීලා බලන්න අපි ගහන්නේ දැන් ජනතාවගේ මාර්ගයේ. දේශපාලකයා නිලධාරි ගාව ගන්න. මතක තියාගන්න.
හොඳයි හොඳයි.
කතානේ තුමේ එක මං කියලා ඉන්නවා.
ඔව්.
එදා මට වෙලා දුන්නේ
නැහැ නේ මගේ. නෑ අපිට අමතර වෙලාවල් මං ලබා දුන්නා.
දැන් උත්තර දෙන්න ඕන.
හොඳයි.
ආ රැස්ටි ඒ තමයි.
ඔව්.
පෞල් 62ක් පෞගේ ආණ්ඩු ඔය ඔකටේ කාලේ. ඔකටේ කාලේ පෞල් 62ක් ගම්මානයත් අරලා ගිහිල්ලා තියෙනවා කතානේ තු.
හොඳයි.
ඉරියරින්.
හොඳයි.
පෞල් 22යි ඉන්නේ. ඇක්ටරේ ගල්ගමේ. මේ පෞලිස් එක බම ගිහිල්ලා කම්බේ දීලා පූඩු කෙරුවා ග්‍රාමසේක තරුණයා හරි නායකෙක් එයා මං ගත්ත අපේ දේශරාවල් අපි ලිලා
හොඳයි හොඳයි
පෞලිස් එක කම්බි ගැහුවා බින්දුන්න අපිට ජනතා මාර්ගය
හොඳයි ගරු මන්ත්‍රීවරු දා ප්‍රශ්නයක් තියෙනවද අවසානද
ගරු කතා නායක
අපිට වෙලාව හුඟක් අවශ්‍යයි මේ අවස්ථාවේ
නක් නෑ අහන ප්‍රශ්නේ නෙවෙයි
හා කවන්නෑ දැන් ඉතින්
දෙන්නේ හැබැයි කොහොම නමුත් ඇමතුමා කල් නොගෙන අනිත් ඇමතුරුන්ට ආදර්ශයක් දෙමින් ප්‍රශ්නේ ඉදිරිපත් වෙච්ච පළවෙනි වතාවේම පිළිතුරු දීම ගැන
මම හොඳයි බොහොම ස්තුතියි ගරු අජිත් මානපේරු මැතිතුමා විදුලිබාල පුරන්ජනී මැතිතුමා ඇසීමට ගරු බුද්ධික පතිරණ මැතිතුමා සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය මැතිතුමා ඇසීමට
අහනවා
මෙතුමනි මාසයක් කල් ඉල්ලලා තිබෙනවා
ගරු බිමල් රත්නායක මැතිතුමා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යමගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි
සතියක් කල් ඉල්ලලා තිබෙනවා
දෙවෙනි වටය පහ අජිත් මානපේරු මැතිතුමා ප්‍රශ්න අහනවද
ගරු කතානායකතුමනි එතුමා වෙනුවෙන් මම ප්‍රශ්න අහනවා
ඒකටත් විදුලිබල අමාත්‍යතුමා සතියක් කල් ඉල්ලලා තිබෙනවා
හරි බිමල් රත්නායක මැතිතුමා හරි ඊළඟට ප්‍රධාන මාසයෙන් ඇති ඊළඟට පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 23 දා යටතේ ප්‍රශ්න ගරු දිනේෂ් කේනවාද මැතිතුමා නැවත වරක් අර වේලාව සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා
ගරු කතානායකතුමනි 23 දෙක යටතේ මම ප්‍රශ්නය ඇසීම සඳහා ජාතික වශයෙන් වැදගත් වන නිසා අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා වෙත යමු කරන ලද මෙම ප්‍රශ්නය එනම් 23, 11, 26 වෙනි දින පොලිස් විශේෂ කාර්ය බලකායේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් ද ෆෝමර් කමාන්ඩර් හිටපු අනදින නිලධාරි KLM සරච්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර කටයුතු කිරීමේ ක්‍රියාව සම්බන්ධව ගරු අගමැතිතුමා දන්නවාද? දෙක කේච් KLM සරච්චන්ද්‍ර විශේෂ පොලිස් කාර්ය බලකායේ හිටපු අනදින නිලධාරි මහතා මේ රටටත් ජනතාවටත් විශිෂ්ට සේවාවක් අපේ පාර්ලිමේන්තුවටත් ඉටු කළ ආරක්ෂාව වෙනුවෙන් ජන ජීවිතය වෙනුවෙන් රාජ්‍ය දේපොළ වෙනුවෙන් විනාශයන්ගෙන් වළක්වා ගැනීම සඳහා ක්‍රියා කළ බලකායේ හිටපු ප්‍රධානියා බව ඔබතුමා දන්නවාද පිළිගන්නවාද? තුන මෙම නිලධාරි මහතා අත්අඩංගුවට ගෙන ඇති බවට ප්‍රකාශ කරන්නේ රජයේ වාහනයක් අවභාවිතා කොට රුපියල් 1,46,000ක් රජයට ගෙවා නැති බවට අලහාමයක් සිදු කළා යයි චෝදනා කරමින් තේරුමක් නැති පියවරක් ගෙන ඇති ක්‍රියාව අනුව ඔබ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇති පියවර ඉවත් කිරීමට වහාම මේ මහතා නිදහස් කිරීමට මුළු STF එකටම කරන අපහාසයක් වූ මේ ක්‍රියාව වහා ඉවත් කර රජ කටයුතු කරනවාද? ඒ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරනවාද?
ගරු කතානායකතුමනි මේක දේශපාලන තීන්දුවක් නෙවෙයි අරගෙන තියෙන්නේ
නීතිය ක්‍රියාත්මක වීම සිදුවෙලා තියෙනවා. ඒ තුළ සිදුවීමක් ද It has taken the course of the law. There was no political interference at all in this matter. KLM Sarachandra Mahata, Didas Atai Tunai Visyatra Dina Sita, Didas Ekolhai Tunai Dahana Dina Dakwa, Kale Tula Visheshikari Balakai, Anandena Nildari Vashing Rajakari Kara. KLM Sarachandra Mahata, Police Visheshikari Balakai, Anandena Nildari Vashing Katyutu Kara, එකොළහයි තුනයි දහනම දින සේවයෙන් විශ්‍රාම ලබා ඇති අතර එසේ විශ්‍රාම ලැබීමෙන් පසුවද විශේෂ කාර්ය බලකායට අයත් අංක ජීබී 55.48 දරන ජී ප්‍රත්‍ය පාවිච්චි කර ඇත. එසේ එම ජී ප්‍රත්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් පවත්ව ඇත. එම විමර්ශනයේදී පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් දැන්ට සේවයේදී සිටින සහ විශ්‍රාමික නිලධාරීන් 17 දෙනෙකු ප්‍රකාශ සටහන් කර ඇත. එම පරීක්ෂණ කටයුතු වලදී නියෝජ්‍ය පොලිස්පති සරච්චන්ද්‍ර මහතා 2011/03/19 දින විශේෂ කාර්ය බලකායේ අනදෙන් නිලධාරී ලෙස කටයුතු කර විශ්‍රාම ලැබීමෙන් අනතුරුව ඒ මහතා එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පත්වීමක් ලබා ඇති බවත් එම සම්බන්ධීකරණ ලේකම් ධූරය 2015/01/08 දින දක්වා දරා ඇති බවත් එම කාලය තුලදී සරච්චන්ද්‍ර මහතා විශේෂ කාර්ය බලකායට අයත් අංක ජීබී 55.48 දරන ජී ප්‍රත්‍ය හා ආරක්ෂක නිලධාරීන් ලබාගෙන ඇති බවටත් කරුණු අනාවරණය වී ඇත. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමසූ අවස් විට එම කාලය තුල මේ ජී ප්‍රත්‍යවත් ආරක්ෂක නිලධාරීන්වත් භාවිතා කිරීමට අවසරයක් ලබාගෙන නැත. එනමුත් ඒ ගැන විමර්ශනවලදී කරුණු වාර්තා කිරීමේදී උසාවියේදී ඒ ගැන කරුණු වාර්තා කළා නැහැ. කරුණු වාර්තා වෙලා තියෙන්නේ මෙන්න මේ කාලයට 2015/01/08 දින පැවති ජනාධිපතිවරණයෙන් පසුව සරච්චන්ද්‍ර මහතා දැරූ සම්බන්ධීකරණ ලේකම් ධූරය අහිමි වී ඇත. එසේ තිබියදී 2015/08/21 දින දක්වා මෙම ජී ප්‍රත්‍ය විශේෂ කාර්ය බලකාය වෙත බාර නොදී ඔහුගේ පුද්ගලික කටයුතු සඳහා පාවිච්චි කර ඇත. ඒ අනුව මෙම ජී ප්‍රත්‍ය විශ්‍රාම ලැබීමෙන් පසු 11/03/19 දින සිට 15/08/21 දින දක්වා වසර 4කුත් මාස 5ක කාලිකුත් පාවිච්චි කළ තිනවා. නමුත් ඒක අර සම්බන්ධීකරණ නිලධාරී ධූරය දරපු නිසා අවසරයක් ආරක්ෂක නිලධාරීන් පාවිච්චි කරන්නට අවසරයක් නොතිබ්බත් ඒක මේ අවස්ථාවේ කරුණු වාර්තා වෙලා නැහැ. කරුණු වාර්තා වෙලා තියෙන්නේ ඉන්පසුව කාලයේ සීමාව තුළ. එතනත් උසාවියේ කරුණු වාර්තා කරද්දී 140,000ක මුදල ගණනය කළා තියෙන්නේ විශේෂ කාර්ය බලකායෙන් සපයපු ඉන්ධන සඳහා, සපයපු නිලධාරීන් සඳහාවත්, ඒ රථය සඳහාවත් ගණනය කළා නැහැ. ඉතින් මේ ගැන සැකක 11/23 දින නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති KLM සරච්චන්ද්‍ර මහතා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා කරුණු සඳහා ඒ පිළිබඳව විමර්ශන කිරීමෙන් පසු රාජ්‍යයට මූල්‍යමය වශයෙන් අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් වරද කියාදී අත්අඩංගුවටගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ B62615 යටතේ ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. එහිදී සැකකරු අධිකරණය විසින් 2016/12/06 දින දක්වා රක්ෂිත බන්ධනාගත කිරීමට නියෝග කර ඇති අතර විත්ති පාර්ශ්වය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමකට අනුව 2016/11/25 දින නැවත නඩුව කැඳවා විත්තියේ නීතිඥවරු විසින් සරච්චන්ද්‍ර මහතාට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. එතුමා කරපු සේවය සැලකිල්ලට අරගෙන ඒ පිළිබඳව දැක්විය හැකි සහයක් ලබලා දෙන මෙන් රජය ඉල්ලීමක් කරා ඒ විමර්ශන කරන ඒකකයෙන්. ඒ අනුව ඇප ලබා දීම සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් විරෝධතාවයක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මහේස්ත්‍රාත් විසින් සැකකරුට ඇප ලබා දීම සඳහා අවශ්‍ය ලේඛන 2016/11/28 දින නැවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබා දී ඇති අතර එදිනට අධිකරණයේ අභිමතය පරිදි සැකකරුට ඇප ලබා ගැනීම හැකියාව ඇත.
හොඳයි, බොහොම ස්තුතියි ගරු. මේක විවාදයක් කරන්න අමාරුයි, පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්. yes yeah yeah
sir point of order
oh
sir
oh.
point sir point of order නෑ ඉන්න සර් අතිගරු ජනාධිපතිතුමා විසින් මේ මූල්‍ය අපරාධ කොට්ටාසය පිළිබඳ මීට ඉස්සෙල්ලාම මුළු රටටම ප්‍රකාශයක් කළා. විවිධ හේතුන් මත පරිගැනීමේ ක්‍රියාවලිය
සඳහා
මූල්‍ය අපරාධ කොට්ටාසය යොදා ගන්න
බෑ. හරි, let the minister take appropriate action. Honorable Prime Minister is here. Honorable Prime Minister, I think you can clarify. yes yeah
මේක මූල්‍ය අපරාධංශයෙන් කරපු නඩුවක් නෙමෙයි. මේක පත්තරේ දැක්කහම මමත් මං කොහෙලා බැලුවා. ඒක සාමාන්‍යයෙන් පොලිසිය කරපු විභාගයක්. මං හිතන්නේ මේ ඇමතිතුමයි කරුණු කිව්වා. ප්‍රතිපත්තියක් හැටියට යුද්ධ කළා, සටන් කළා, රටට සේවයක් කරපුවා, හිරේදාන එක හොඳ නෑ කියලා ඇමතිතුමා කිව්වා. ඉතින් මම පිළිගන්නවා. ඕකනේ උනේ මේ සරත් ෆොන්සේකාට. මොකද්ද කරේ ඔබතුමා කිව්ව හැම එකක්ම ඇදගෙන ගියා. මෙතන අපි කවුරුත් කිව්වේ නෑ කරන්න කියලා. පොලිසිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මං හිතන්නේ වාහනයක් ගැන මමත් හොයලා බැලුවා. ඒක දිහා බලලා අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ බලමු ඒක ගැන ක්‍රියා කරන්න.
හොඳයි, මං දන්න එක ඔබතුමාගේ ජනාධිපතිතුමා අවධානය යොමු වෙලා තියෙනවා. දැන් අප ලබා දෙනවනේ සම්බන්ධයෙන්.
ඔව්, මේ අයට මේ සටන් කරපු අයට කරන්න එපා කියලා සරත් ෆොන්සේකා හිරේ දැම්ම, තව කීප දෙනෙක් හිරේ දැම්ම, අනික් අය හමුදාවෙන් අයින් කරලා දැම්ම, ගුවන් හමුදාවෙන් අයින් කරා, නාවක හමුදාවෙන් අයින් කරා. කවුරුවත් ඒ අය ගැන කතා කරන්න හිටියේ නැහැ කතානායකතුමනි. අන්නේ අපි එතනයි බලන්න ඕනේ. මෙතන අසාධාරණයක් වෙලා තියෙනවා නම් මමත් කියලා තිබුණේ මේ කරුණාකරලා බලන්න. මටත් පොලිස් පොයිතුමා දහම් වෙන්න මට මේ ගැන අහන්න
අවධානය යොමු කරන එක මං හිතන්නේ අවධානය යොමු දෙයක්. අපි එතනින් නවත්තමු ගරු දිනේෂ් කොරන්ද මැතිතුමා. ඊළඟට ගරුවා ගරු දිනේෂ් කොරන්ද මැතිතුමා,
මාගේ අදහස් පිළිබඳ මං විවාදයක් කරන්න යන්නේ නැහැ. නමුත් ඇමතුමා පිළිගත්තා මේ කාරණේ මෙතුමාව ගෙනල්ලා වාහනේ කඩින් කඩ මේක සැබෑ තත්ත්වේ වාහනේ කඩින් කඩ පාවිච්චි
කරලා මේක පැහැදිලි කරන්නේ ගරු මන්ත්‍රීතුමා.
ඔබතුමා මේ වගේ මේ රටම ආරක්ෂා කරපු නිලධාරියෙක් ගැන මට කතා කරන්න මම කතාවක් කරන්නේ
නැහැ.
මේ පැහැදිලි කිරීමක් කරන්න එතුමා මගේ ප්‍රශ්නෙට පිළිතුරක් දුන්නා.
ඔව්.
ඉතින් ඒ ගැනයි මම පැහැදිලි කිරීමනේ 140,000ක් මේ ඉන්ධන වෙනුවෙන් වාහනේ ආරමයට ගියයි කියලා ඉන්ධන වෙනුවෙන් අවශ්‍ය වෙලයි මේ ගිනියලා තියෙන්නේ කියලා කියන්නේ. ඇයි ඇයි ගරු ඇමතිතුමනි එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් මේ නිලධාරී මහතාට එවලේ කිව්වනම් සුමානයක් ඇතුළතදී මේ මුදල ගෙවන්න කියලා රිමාන්ඩ් කරන්න STF එකටම අපහාසයක් කරන්න ඕනේ නැහනේ. ඇයි ඔබලා මේම හැසිරෙන්නේ? ඒකයි මමාන ප්‍රශ්නේ. ජන ජීවිතේ කොච්චර මේ මිනිස්සු ආරක්ෂා කරලා තියෙනවද? ගොඩනැගිලි උතුරේ දකුණේ වයඹ හැමතැනම මහජන ජීවිතය පාර්ලිමේන්තුව ලැජ්ජ නැද්ද ආණ්ඩුවකට 140,000ක ඉන්ධන වෙනුවෙන් අඩුවක් තියෙනවා කියලා?
මේ හන්දය ඔබතුමා අවධානය යොමු කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. හරි ගරු, ඊළඟට ගරු අණ්ඩු කුමාර මැතිතුමා. ගරු අණ්ඩු කුමාර මැතිතුමා එවා ගරු සාගර රත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මන්ත්‍රීතුමාට ඇහෙන්නේ කඩින් කඩ. ඒකයි ප්‍රශ්නේ. මම මේ හැම දෙයක්ම පැහැදිලිව එතුමාට දින වකවානුව එක මං කිව්වා. අද දිනේදී උසාවියේ මේක විභාග වෙනවා. he has used it ඒක තමයි මං කිව්වේ කඩින් කඩ ඇහෙන්නේ කියලා. එතුමා මේක 2015 8යි 21 බල ඒක මම ඔබතුමාට පැහැදිලිව කිව්වා. මේක දේශපාලන තීන්දුවක් නෙවෙයි. law has taken its course but what the sad thing is that none of you spoke up when Marshal Fonseca was arrested. all of you were very quiet.
now honorable minister anyway is coming before the court today. ගරු අණ්ඩු කුමාර ජනා මැතිතුමා දැන්ටම 10යි මම ඔබට අවධානය යොමු කරනවා.
ඒක නතර කරන්නද?
නෑ ඉතින් ඒක ඔබතුමාගේ අයිතියක්. ඒක
ගරු කතානායකතුමනි 23/2 යටතේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙන් විශ්සිතවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවටපත් දෙවෙනි විශාලතම මත්ද්‍රව්‍ය තොගේ වන කොකේන් කිලෝ 200ක් අත්අඩංගුවට ගැනීමත් සමග මහජනතාව තුළ පැනනගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරනවා. පසුගිය 24 වෙනි දින ඔරුගොඩවත්ත රේගු අංගණයේදී බ්‍රසීලයේ සිට ආනයනය කරන ලද සීනි කන්ටේනර් ඇතුළ තිබී රුපියල් කෝටි 200ක් පමණ වටිනා කොකේන් කිලෝ 200ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ගරු කථානායකතුමනි පිටිමිටි 4ක් වගේ කොකේන් ප්‍රමාණය. වාර්තාවන අන්දවට මේ අත්අඩංගුවට ගන්න ලද දෙවනිතම විශාලතම මත්ද්‍රව්‍ය තුගයයි. මීට පෙර 2013 වසරේ නොවැම්බරේදී පාකිස්තානයේ සිට ගෙන්වන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 250ක් අත්අඩංගුවට ගන්න ලැබ තිබුණා. එය ශ්‍රී ලංකාවේදී අල්ලාගත් විශාලතම මත්ද්‍රව්‍ය තුගේ බවද වාර්තා වුණා. එම මත්ද්‍රව්‍ය තුගේ සංගවා තිබූ කන්ටේනරය සඳහා වරාය බදු සහන ලබා දෙන ලෙස ඉල්ලා එවකට අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධකරණ ලේකම්වරයෙක් විසින් වරාය සමාගමට යොමු කරන ලද ලිපියක් හේතුවෙන් නිම සිදුවි මහත් ආන්දෝලන ලක් වුණා. එසේම එය මෙබඳු ජාවාරම් පිටපසු දේශපාලන සබත්තාවයන් මහජනතාව හමුවේ අනාවරණය කිරීමට හේතු වුණා. එසේම ලංකාව මත්ද්‍රව්‍ය ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇති බවටද කරුණු අනාවරණය වුණා. මෙවැනි තත්ත්වයක් තුළ නැවත වරක් ආනයනය කරන ලද මෙතරම් විශාල මත්ද්‍රව්‍ය තුගයක් අත්අඩංගුවට පත්වීම තුළ පැන නගින ගැටලු කීපයක් තිබෙනවා. ඉන් එකක් නම් මෙවැනි තොග කොපමණ ප්‍රමාණයක් අත්අඩංගුවට පත් නොවි මෙරටට ළඟා වී ඇද්ද යන්නයි. මොකද්ද අහුවෙන ඔක්කොම ගේනවා නම් ගේන්නේ නැහැ. එනිසා මේ අහුවෙන්නේ ගේනේ වගේ කුඩා ප්‍රමාණයක්. එනිසා මේකෙන් තේරුම් ගන්න පුළුවන් ගරු කථානායකතුමනි කොච්චර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මත්කුඩු ප්‍රමාණයක් ලංකාවට ගලාගෙන එනවද කියන එක. මන්ද ආනයන කර ලබන සියලු මත්ද්‍රව්‍ය තුගේ අත්අඩංගුවට පත්වන්නේ නම් කිසිදු ජාවාරම්කාරී ඒවා ආනයනට උත්සාහ කරනු ඇතැයි සිටිය නොහැකි බැවිනි. අනෙක බලවත් දේශපාලන සබත්තාවෙන් සිට වලල්ලක රැකවරණය නොමැතිව මෙවැනි ජාවාරම් හුදකලාවන් පවතුනු ඇතැයි සිතන්න බෑ. මේ කිසිසේත්ම තනි ව්‍යාපාරිකයෙක්කෝ තනි පුද්ගලයෙකුගේ හෝ පුද්ගල අධිකාරිත්වයක් යටතේ පමණක් සිදුවේවි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. අනිවාර්යෙන් මෙට දේශපාලනේ විවිධ ශේස්ත්‍රවල කණ්ඩායම්වල මැදිහත් වීම මත තමයි මේ කුඩු ජාවාරම ලංකාව තුළ සිදුවීම් පවතින්නේ. මේ තත්ත්වය තුළ පහත ගැටලුවලට එමතුම පිළිතුරු ලබා දෙවි ඇති බලාපොරොත්තු වෙනවා. මීට කලින්ද විශාල මත්ද්‍රව්‍ය තොගයක් කන්ටේනරයක් මෙරටට ආනයනය කර හසුවීමෙන් පසුව කන්ටේනර් පරීක්ෂාව සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් ගත්තද විශේෂ පරීක්ෂණ ක්‍රමවේදයක් තිබුණේ නම් මෙවැනි මත්ද්‍රව්‍ය තොග ආනයනය නැවත නැවත සිදුවන්නේ කෙසේද? මෙම මත්ද්‍රව්‍ය ආනයනයේ ජාවාරම හා දේශපාල බලවතුන් අතර සබත්තාවයක් තිබේද? ඉදිරියේදී මෙවැනි මත්ද්‍රව්‍ය තොග ආනයනය නොකරනු ඇති බවට සහතික වන්නේද? ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද? ගරු කථානායකතුමනි බරපතල වෙන්නේ මේ පළවෙනි අවස්ථාවේ අවස්ථා ගණනාවක් විශාල කුඩු තොග පිටින් ගොඩබසන මධ්‍යස්ථානයක් බවට ලංකාව පත් වී තිබෙනවා. විශේෂම කුඩු අහු වුණාට ගරු කථානායකතුමනි අපි දැකලා තිබෙනවා ගේන කෙනෙක් අහු වෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ. කුඩු අහු වෙනවා ගේන කෙනා අහු වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙක් මේ අම්බෙච්ච විශාල කුඩු තොගයන්ට වගකීතු කිසි කෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණ හමුවට පමුණවන්න අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා ගරු එමතුමාගෙන් දැනගන්න කැමති මෙම කුඩු තොගයේ පිළිබඳවත් මීට පෙරේන ලද කුඩු තොගයේ පිළිබඳවත් කළ ලද පරීක්ෂණයන්ගේ ප්‍රතිඵල කවරේද කියලා.
ගරු කථානායකතුමනි අනුර කුමාර දිස්සනායක මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නෙට මට මේ ප්‍රශ්නේ මුදල් අමාත්‍යතුමාටත් අදාළ වෙන ප්‍රශ්නයක්. විශේෂයෙන් එතුමා කිව් පරිදි 2013 8 30 දිනේ තමයි විශාලතම හෙරොයින් ඒ ප්‍රමාණය අහුණි කිලෝ 261. වරාය තුල ඒ කන්ටේනර් පරීක්ෂාවේ වගකීම එන්නේ රේගුවට ගරු කථානායකතුමනි. මම දන්න තරමට ඒ සඳහා පොලිස් PNB පොලිස් නාකොටික්ස් බියුරෝ එකත් නාවික හමුදාවෙත් සහාය ලැබෙනවා. මේ දවස්වල විශේෂයෙන් අපි විශේෂ කාර්ය බලකාය නිලධාරිනුත් ලබලා දීලා තියෙනවා රේගුවේ කටයුතු වලට උදව් උපකාර කරන්න. මෙතන ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළා තියෙනවා නව උපකරණ ප්‍රසම්පාදනය සඳහා X-ray නවීන පන්නේ උපකරණ. නමුත් අපි ඇමරිකාව වගේ දියුණු රටවල් එකත් නිතර කතා කරනවා මේ ගැන අපිට කරන්න පුළුවන් දේවල්. නමුත් ඔවුන් කියන්නේ මේක නවත්තවන්න පුළුවන් උපකරණ තියෙනවා නම් අද ලෝකයේ මේ ජාවාරම කරන්න අමාරුයි වරායක් හරහා නැත්නම් ගුවන් තොටුපළක් හරහා. එහෙමනම් වෙරළ තීරුවෙන් ඒ අනවසර නෞකාවලින් එහෙම තමයි ගේන්න වෙන්නේ කියලා. ඉතින් කොයිතරම් අපි තාක්ෂණය දියුණු කරත් මේ ගැටලුව අපිට දිගින් දිගටම තියෙවි. මේක ජාත්‍යන්තර සම්බන්ධතා තවත් ශක්තිමත් කරගෙන ජාත්‍යන්තරයක එකට වැඩ කරලා තමයි අපිට පුළුවන් වෙන්නේ මේ කටයුතු කරන්න. මේ සඳහා සාක් කලාපයේ ඇමතිවරුන් හමුවෙච්ච අවස්ථාවේදී අපි ඒ සම්බන්ධව සාකච්ඡා කරා. ඒ සම්බන්ධව අපි සංවිධානයක් පිහිටුවගෙන තියෙනවා, STOMD කියලා. එතන ඩෙස්ක එක ලංකාවේ තමයි අපි ස්ථාපිත කරලා තියෙන. එතන මේ සම්බන්ධීකරණ කටයුතු කරනවා මේ රටවල් අතරේ අඩුම ගානේ. මේ කටයුතු වැඩි දුරට කතා කරන ඒ අනුව මතක ඇති මන්ත්‍රීතුමා, මේ මීට මාස 4-5කට කලින් නාවික හමුදාවත් පොලිස් නාකොටික්ස් බියුරෝ එකත් කටයුතු කළා. ඒ අනවසර නෞකාවක අපි හොයාගත්ත විශාල මද්‍රව්‍ය ප්‍රමාණයක්. ඔබතුමාගේ ප්‍රශ්නෙට මම පැහැදිලිම පිළිතුරක් දීලා නැහැ. නමුත් මේකයි තියෙන තත්ත්වය. දේශපාලන සම්බන්ධතා ගැන අපේ විමර්ශනවල මතුවෙලා නැහැ. නමුත් අපි අවධානය යොමු කරනවා, විශේෂයෙන් ඔය විශාල ප්‍රමාණ ගෙන ඇවිල්ලා මං හිතන්නේ ලංකාව මධ්‍යස්ථානයක් හැඩියට පාවිච්චි කරන එක නතර කරන්න වෙනින් ප්‍රදේශවලට යන. ඒ විතරක් නෙවෙයි, ලංකාව තුල මත්ද්‍රව්‍ය භාවිතය නැති කරන්න. ඒක මේ හැම එකක්ම ලේසි පහසු වැඩක් නෙවෙයි. නමුත් අපි පුළුවන් උපකාර ගන්නවා, ඒ වගේම අපේ සංවිධාන ශක්තිමත් කරනවා මේ කටයුතු කරන්න. ඔබතුමාට තව විශේෂ ප්‍රශ්න තියෙනවා නම් මේ පිළිබඳව මට පුළුවන් ඒ පිළිබඳව නිලධාරීන් කැඳවලා ඔබතුමාට දැනුවත් කරන්න කටයුතු කරන්න.
ඊළඟට ප්‍රධාන කටයුතු විසර්ජන 50 කැටුම් පත 2000 ගරු අග්‍රාමාත්‍යතුමා.
එක කාරණයක් කියන්න කැමතියි. මේ මං දැක්කාද ඒලිමිර පත්‍රයේ මේ මන්ත්‍රීවරුන්ට තියෙන දීමනා සියල්ලම වැඩි කරන්න යනවා කියලා. මම එකක් කියන්න කැමතියි. අපි මෙතන විශේෂයෙන්ම යෝජනා කරලා තියෙන්නේ ලක්ෂයක් දෙන්න කියලා මන්ත්‍රීතුමාලට තමන්ගේ ඡන්දදායකින් එක්කන වැඩ කටයුතු ළියදන් සඳහා. මම ගෙදර මේ වලට නෙමෙයි ලක්ෂ 2ක් 3ක් ළියදන් කරනවා. කාර්යාලය ගෙනියන්න සමහරට එක එක වැඩ කර ග්‍රාමීය මන්ත්‍රීතුමාලට තියෙන මුදල් එහෙම දෙන්න තෑගි දෙන්න තියෙනවා. මරණගේ මේ විවාහ මංගල වලට ගියාම අපිට ඒව නැහැ. ඉතින් ඒ එක ගානක් හැම එක්කම දැන් වැඩි අපි ලක්ෂයක් දෙන්න කියලා යෝජනා කරලා තියෙන හැම මන්ත්‍රීවරයෙක්ටම තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න. මේක එයාට දෙන වෙනම දීමනා, ඒගොල්ලේ දීමනා වැඩි කරලා තියෙනවා. මම එකක් කියන්න කැමතියි, මගේ මතය නම් පඩිත් වැඩි කරන්න ඕන. දැනට ඒක කළා නැහැ. තාමත් අපේ මන්ත්‍රීවරුන්ට හම්බ වෙන්නේ මේ දැම්මේ පත්‍රයේ, ඩේලිමිර පත්‍රයේ කර්තෘතුමාට අනික් අයට වඩා හුඟක් අඩුවෙන් කියලා. මම ඒගොල්ලට දෙන පඩිත් දන්නවා. ඒගොල්ලෝ දීමනා ඉල්ලද ළඟදී මේ මම හිතත අවුරුදු ඒක ඉස්සලා ඒගොල්ලෝ දීමනා වැඩි කරන්න කියලා. ඒගොල්ලෝ දීමනා වැඩි කරන එක හරි, මේ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කරන එක වැරදි. ඕකනේ කියන්නේ. ඉතින් ඕනනම් මම මේ ඔක්කොම අරගන්න. මම ඉස්සලා මම හිතන්නේ මෙයා කියන්න ඕනේ මන්ත්‍රීතුමන්ලාට තමන්ට වියදමක් තියෙනවා, gedara වියදම නෙමෙයි, තමන්ට ඡන්දදායකකින් එක්ක වැඩ කටයුතු කරන අවස්ථාවේදී. අන්න ඒකට කොහොමද මුදල් දෙන්නේ? යාට වියදම් කරන්න බැරුව ඉන්න බෑ නේ, කාගෙන් ඉල්ල ගන්න ඕනේ. මේකද හොඳ, මේකද හොඳ කියලා මං හිතන්නේ ඉස්සෙල්ලා මාධ්‍යම් ප්‍රකාශයක් කරන්නේ. ඊට පස්සේ ගාන වැඩිද අඩුද කියලා කියන්න පුළුවන්. ඒක කියන්නේ නැත්නම් මේක නිකන් එලවන්ස් ඩබල් කියලා වැඩක් නැහැ. මේක කියන හැම වෙලාවෙම අපි පාර්ලිමේන්තුවේ තව මොකක් හරි දෙන්නම් ඒකට පිළිතුරක්. ඉතින් මම කියන්නේ මේ පරණ ක්‍රමයේ ගෙනියන්න එපා. මන්ත්‍රීතුමාලට ඕනේ. උඹට වඩා දීලා තියෙනවා නම් කතා කරන්න. ඔයගොල්ලන්ටත් ඕනේ. ඉතින් ඒක බලාගෙන අපි වැඩ කටයුතු කරමු.
හොඳයි ගරුතුම. ඊළඟට පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුතු විසර්ජන 50 කැටුම්පත 2017 කාර්ක සභා අවස්ථාව. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙරවරු 10 සිට 12 30 දක්වා ශීර්ෂ 122 210 211 ඉන්පසු සවස පස්වරු 1 සිට 6 30 දක්වා ශීර්ෂ 114 306 307 176 ප්‍රවාහනා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ වරායහ නාවික කටයුතු අමාත්‍යාංශය. කප්පා හැරීම ගරු අනුර දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, 2017 විසර්ජන 50 කැටුම් පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින විවාදයට ගෙනෙන අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තුව ආයතනවලින් අදාළ අංක 122 210 211 දරන වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහනෙහි සියලු පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ඔව් කතා නැහැ. ගරු කතානායකතුමනි, අද විවාදයට ගන්න ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ජනමාධ්‍ය කොටස ඉතා වැදගත් කියලා අපි කල්පනා කරනවා. විශේෂයෙන්ම වර්තමාන යුගයේ ජනමතය හැසිරවීමේදීත් ජනතාව අතර මතයක් ප්‍රබලව ස්ථාපිත කිරීමේදීත් මාධ්‍යයට සුවිශේෂී කාර්යභාරයක් සහ වගකීමක් තිබෙනවා. මොකද එක්තරා යුගයකට වඩා රූපවාහිනී නාලිකා වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම ආවරණය වෙන ප්‍රදේශ වැඩි වෙලා තිබෙනවා. එක්තරා යුගයකට වඩා රේඩියෝ නාලිකා වැඩි වෙලා තිබෙනවා. ආවරණය වෙන ප්‍රදේශ වැඩි වෙලා තිබෙනවා. එක්තරා යුගයකට වඩා පුවත්පත් වැඩි වෙලා තිබෙනවා. පුවත්පත් අලවින ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. එනිසා ජනතාවගේ මතය හැසිරවීමේදී ප්‍රබලතම කාර්යභාරයක් මේ මාධ්‍ය ආයතනයන් විසින් ඉටු කරන බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම ගරු කතානායකතුමනි, අපි කිසිසේත්ම මෙම මාධ්‍ය ආයතන වලින් සහ මාධ්‍ය වේදීන්ගෙන් නිර්පේක්ෂ සුද්ධවන්තභාවයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ බලාපොරොත්තු විය යුතුත් නැහැ. මොකද මේ මාධ්‍ය ආයතනය රාජ්‍ය මාධ්‍ය ආයතන වලට පමණක් නොවේ, පෞද්ගලික මාධ්‍ය ආයතන වලට පවා තමන්ගේම දේශපාලන උවමනාවක් මත හැසිරවීමින් තිබෙනවා. අපිට යම් මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති දෙස විමසා බැලුවොත් අපිට ඉතා හොඳින් තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා එම මාධ්‍ය ආයතන කවර දේශපාලන අරමුණක් වෙනුවෙන්ද මෙහි වෙන්නේ කටයුතු කරන්න කියලා. එනිසා අපි මේ මාධ්‍ය දෙස බලන්නේ නිරපේක්ෂ සුද්ධවන්ත භාවයකින් නොවේ, ඔවුන්ට ඔවුන්ටම වූ ඔවුන්ම අපේක්ෂා කරන්නා වූ දේශපාලන අරමුණක් තිබෙන බව අපි පිළිගන්නේ. එය මෑත කාලයේ අලුතින් බිහි වෙන පුවත්පත් දෙස බැලුවත්, පැරණි පුවත්පත් දෙස බැලුවත්, රූපවාහිනී නාලිකා දෙස බැලුවත් අපිට ඉතා හොඳින් තේරුම් ගන්න පුළුවන් යම් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ඔවුන් මෙහෙවන බව. ඒක එහි අයිතිකරුවන්ගේ දේශපාලන දෘෂ්ටිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ප්‍රධාන නිලධාරීන්ගේ දේශපාලන දෘෂ්ටිය වෙන්න පුළුවන්. කවර ආකාරයේ වුණත් මේ මාධ්‍ය ආයතන නිර්පේක්ෂ සුද්ධවන්ත භාවයක් නොවේ තිබෙන්නේ ඔවුන්ට ඔවුන්ටම ආවේණික වූ ඔවුන්ටම අනන්‍ය වූ දේශපාලන අරමුණක් සහිතව කටයුතු කරනවා. ඒක ප්‍රශ්නයක් අපි කරගන්නේ නැහැ. හැබැයි මේක මේ රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා. ඒ වගේම මේ මාධ්‍ය ආයතන සැලකිය යුතු ප්‍රමාණයක් අපි දන්නවා යම් දූෂිත වලල්ලේ කොටස්කරුවන් බවට පත් වී තිබෙන බව. මම උදාහරණයක් ඇටට කියන්නම්. අවන්ගාඩ් පිළිබඳ ප්‍රශ්න අපි මේ පාර්ලිමේන්තු නගපු අවස්ථාවවලදී පුවත්පත් එකක් දෙකක් හැරෙනකොට අනිත් කිසිදු පුවත්පතක් ඒ වාර්තා කරේ නැහැ. ඒ වෙනුවට සෑම මාධ්‍ය ආයතනයක්ම පෙළඹුණේ අවන්ගාඩ් සමාගම විසින් ලබා දෙන ලද පුවත්පත් දැන්වීම් ප්‍රකාශයට පත් කරන්න. එනිසා මා දැක්ක ඒ වකවානුවේ පුවත්පත් ටික ආහාර අවශ්‍යලා බැලුවොත් පිටු දෙකේ සතිපතා දැන්වීම් ගැන ලද මාධ්‍ය ආයතන තිබෙනවා. එනිසා දූෂිතයන් ආරක්ෂා කිරීමේ සහ දූෂණ යෙදීමේ වලල්ලේ කොටස්කරුවන් බවටත් මේ මාධ්‍ය ආයතන පත් වී තිබෙනවා. මෑත කාලේ ආරම්භ කරලා සමහර මාධ්‍ය ආයතන දිස් අපි බැලුවොත්, ඒ වගේ මූල්‍ය ප්‍රභවයන් කොහෙද කියලා බැලුවොත් අපිට ඉතා හොඳින් සොයා ගන්න පුළුවන් ඒ මූල්‍ය ප්‍රභවයන් තිබෙන්නේ මහජනයාගේ ධනය අයතා ලෙස උපයා ගන්නා ලද මූල්‍ය ප්‍රභවයන් විසින් තමයි මේ මාධ්‍ය ආයතන පටන් අරගෙන තිබෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳවත් අපිට අදහසක් තිබෙනවා. ඔවුන්ට දේශපාලන අරමුණක් තිබෙන බවත් පිළිබඳවත් අපිට අදහසක් තිබෙනවා. ඔවුන්ගේ මූල්‍ය ප්‍රභවයන් පිළිබඳවත් අපිට අදහසක් තිබෙනවා. ආයතන පමණක් නෙවෙයි, ඒ ආයතනවල වැඩ කරන අය පවා යම් මූල්‍ය වමනාවන්ව කටයුතු කරන බව අපි දන්නවා. මම උදාහරණයකට කිව්වොත් වරාය අධිකාරියේ වැටුප් ලැබමින් මාධ්‍ය ආයතනක වැඩ කරන අය හිටියා. ජනවාරි මාසේ 7 වෙනිදාගෙන් පස්සේ වරාය අධිකාරිය වැඩට ඇවිල්ලා නැහැ. පහුගිය අවුරුද්ද. ඒතර වරාය අධිකාරියෙන් පඩි ලැබනවා, පෞද්ගලික මාධ්‍ය ආයතනක වැඩ කරනවා. නිවාස අමාත්‍යාංශයෙන් පඩි ලැබමින්, එහි වාහන ලැබමින් මාධ්‍ය ආයතනවල වැඩ කරන අය හිටියා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය ආයතන වලින් පමණක් නෙවෙයි යම් දේශපාලන පක්ෂවල මයිතා වග කිමින් කියනවා සිරිකොත පඩිලයිස්තු හිටපු මාධ්‍ය වේදින් හිටියා ඉතිහාසය. ඒක ඇත්ත කතාව.
එනිසා අපි මේ මාධ්‍ය වේදින්ගේ සුද්ධවන්ත භාවයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මොකද ගරු සභාපතිතුමනි, මුළු සමාජයක් කුණු වෙලා තිබෙන තැනක මාධ්‍ය ආයතන විතරක් මහා ප්‍රභාවත් භාවයෙන් යුතුව බැබලේවි කියලා අදහසක් අපිට නෑ. මුළු සමාජයේම මිනිසුන් මුදල්, ලාභය, තනු පෞද්ගලික අපේක්ෂිතාවන් අධි පරිභෝජනයේ හඹාගෙන සමාජයේ විකෘති කරන ලද මිනිස් සමාජයකින් මහා පිවිතුරු සහිත මාධ්‍ය වේදින් අපි බලාපොරොත්තු වෙන්නෙත් නෑ. එනිසා අපි මේ මාධ්‍ය අමාත්‍යංශ පිළිබඳව, මාධ්‍ය ආයතන පිළිබඳ මේ විවාදයට එළඹෙන්නේ මේ පිළිබඳව කටුක යථාර්ථය ඉතා හොඳින්, සත්‍ය යථාර්ථ අපි ඉතා හොඳින් තේරුම් අරගෙන තමයි ගරු සභාපතිතුමනි මේ විවාදයට අපි එළඹෙන්නේ. ඒ වගේම මේ සියල්ල මැද්දේ මාධ්‍ය ආයතන අපේ රට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. ඒ නිසාමත් හැමදාමත් ඕනෑම ආණ්ඩුවක තමන්ගේ මර්ධනීය පළමු පියවර එල්ල වෙන්නේ මාධ්‍ය ආයතන වලට. මාධ්‍ය ආයතන වලට එල්ල වෙන පියවර තමයි පසුව කලා නිර්මාණ ශාස්ත්‍රයට, තවත් විටක දේශපාලන ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්නේ. ඒ නිසා මේ මාධ්‍ය ශාස්ත්‍රයට එල්ල වෙච්ච මහා බරපතල තර්ජනයක් අපේ ඉතිහාසයේ දැකලා තිබෙනවා. මම හිතනවා ඒවා ඉතිහාසයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොදී ඒ අපරාධකරුවන් සමාජගත, ඒ අපරාධකරුවන් එළිදරව් කොට දඬුවම් ලබා දීම ඒ ජනතාවගේ අපේක්ෂාව බවට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය කළු දශකයේ අපේ රටේ මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතන ලක් වුණා ගරු සභාපතිතුමනි. ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ, ඒ වගේම උදෙන් පුවත්පතේ මාධ්‍යවේදී මේ ආදී මාධ්‍යවේදීන් 26කට ආසන්න ප්‍රමාණයක් විවිධාකාරයෙන් මාධ්‍ය ආයතනවල වැඩ කරපු ඝාතන ලක් වී තිබෙනවා. ඒ නිසා මාධ්‍යවේදීන්ගේ ඝාතනයේ කෙලිබිම බවට මේ ශ්‍රී ලංකා රාජ්‍ය පත් වී තිබෙනවා. හැබැයි අදත් මොකද සිදු වී තිබෙන්නේ? ඒ කිසිදු ඝාතනයක් පිළිබඳ පරීක්ෂණයක් කොට අවසන් කොට නිවැරදි ලෙස හඳුනාගෙන දඬුවම් ලබා දීමට අසමත් වී තිබෙනවා තමුන් වහන්සේලාගේ පාලනය. මාධ්‍යවේදීන් ඝාතනය කරා පමණක් නෙවෙයි, මාධ්‍යවේදීන්ට පහර දීම සුලබ දසුනක් බවට පරිවර්තන වෙලා තිබුණා. සතියක් දෙකක් යන මත්තෙන් තවත් එක් සිදුවීමක් මතුවෙන තරමට හඹාගෙන ගොස් මාධ්‍යවේදීන්ට පහර දීමේ යුගයක් නිර්මාණය වෙලා තිබුණා. පොද්දල ජයන්තල, කිට් නොයර්ල, උපාලි තෙන්නකෝන්ලා මේ ආදී විශාල ජේෂ්ඨ මාධ්‍යවේදීන් ගණනාවක් අපේ රටේ මේ කළු දශකයේ තර්ජනයට ලක් වී තිබුණා, පහර කෑමට ලක් වී තිබුණා. මහා දවාලේ ජාතික රූපවාහිනී නාලිකාවට පැනලා ඇමතිවරු එහි මාධ්‍යවේදීන්ට කරලා තියෙන තර්ජනය, එතනින් ඒ මාධ්‍යවේදීන්ගේ ඇතිවෙච්ච ප්‍රතිපහාර මැද්දේ නම් හොය හොය හඹාගෙන ගොස් දැලිපිහියෙන් කපන්න, බ්ලේඩ් තල වලින් කපන්න, ගල්වල ගෙවල් වලට ගල් ගහන යුගයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ නිසා තමුන්වහන්සේට වගකීමක් තිබෙනවා ඒ යුගයේ සැබෑ වග උත්තරකරුවන් හොයන්න මේ මාධ්‍යවේදීන්ට පහර දෙන්න ලද. එපමණක් නොවේ, මාධ්‍ය ආයතනවලට අපි දන්නවා සිරස ආයතනයට බෝම්බ ගැහුවා, අදත් කවුද ගැහුවේ කියලා හොයාගන්න නැහැ. සියත ආයතනයේ ගිනි තිබ්බා, අදත් ගිනි තිබ්බේ කවුද කියලා හොයාගන්න නැහැ. ඉරුදින සන්ඩෙලියේ මාධ්‍ය ආයතනයේ අධිආරක්ෂක රත්මලානේ අධිආරක්ෂක කලාපේ පිහිටවා තිබුණු කාර්යාලයටත් මුද්‍රණාලයට පහර දුන්නා, අදත් කිසිවෙක් හොයාගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ නිසා පසුගිය කළු දශකයේ ගත්තු මාධ්‍යවේදීන් ප්‍රබලම තර්ජනයට සහ මර්ධනයට ලක් වූ යුගයක් තිබුණා. ඒ නිසා තමුන්වහන්සේලාගේ වගකීමක් තිබෙනවා මේ මාධ්‍යවේදීන් පිළිබඳවත්, මේ මාධ්‍ය ආයතන පිළිබඳවත් පහර දීමට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණ ඉටු කිරීම තමුන්වහන්සේලාගේ අමාත්‍යංශයේ වගකීමක්. එය පරීක්ෂණ හැටියට ගත්තොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙන්න පුළුවන්. එහි නඩු විභාග ගත්තොත් අධිකරණ දෙපා අධිකරණ අමාත්‍යංශයට පැවරෙන්න පුළුවන්. හැබැයි තමුන්වහන්සේලා තමයි එම ආයතනවල එම මාධ්‍යවේදීන්ගේ පාලකයන් සහ මෙහෙවන්න අයිතිකරුවන්. තමුන්වහන්සේලා තමයි මාධ්‍ය අමාත්‍යංශය තමයි මේ දුක්ගණවිල ඉදිරිපත් කරන්න තිබෙන්නේ. එනිසා තමුන්වහන්සේලාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මත හෝ අධිකරණය මත හෝ පමණක් පටවා නිදහස් වීමට අයිතියක් නැහැ. තමුන්වහන්සේලක ප්‍රබල මෙහෙයුමක් අවශ්‍ය වී තිබෙනවා මේ ඇති කරලද කළු දශකයේ මාධ්‍ය මර්ධනයට එරෙහිව. නමුත් තාමත් එවැනි තත්ත්වයක් නිර්මාණය වෙන බව පෙන්눔 කරමින් නැහැ. හැබැයි ඒ වෙනුවට මොකද්ද වෙමින් තිබෙන්නේ? ඒ වෙනුවට කරු සභාපතිතුමනි යලි මේ මාධ්‍ය වෙත අනිසි තර්ජනය ක්‍රමානුකූලව දියත් කරමින් තිබෙන බව පෙන්눔 කරමින් තිබෙනවා. මාගාව තිබෙනවා 2016 ජූලි මාසයේ 23 වෙනිදා ගරු අග්‍රාමාත්‍යතුමා මහනුවරදී කරන ලද කතාවක කොටසක්. එතුමා මෙහෙම කියනවා, ඒ දේලිමිර කතුරු, අදත් ඒ කතුරු ගැන එතුමා නොකියා කිව්වා, ඒ දේලිමිර කතුරු මම දන්නවා, එක කාලක යා මටත් අයින් වෙන්න කිව්වා, දැන් එයත් අයින් වෙන්න නැත්නම් අපි බලන්න වෙයි මොනවද කරන්න කියලා. එයා අයින් වෙන්න, එයා අයින් වෙන්නේ නැත්නම් අපිට බලන්න වෙයි මොකද්ද කරන්න කියලා. අපේ ඇමතිවරුන්ට යන්න කියනවා නම් ඊට ඉස්සෙල්ලා මුන්ව මේ හොඳ පාඩමක් අපි උගන්වමු කියලා මම කියන්න කැමතියි. සෙල්ලම් කරන්න ඉන්න එපා. මේ ආණ්ඩුවෙක් අපි අවුරුදු 5ක් යනවා. මොකද්ද මේ කියන්නේ? මේ තර්ජනයක් නෙමෙයි. මාධ්‍ය පිළිබඳව අපිටත් විවේචනයක් තිබෙනවා. උන්ගේ භාවිතාවන් පිළිබඳ අපිට විවේචනයක් තිබෙනවා. හැබැයි ඒ විවේචන ඉදිරිපත් කිරීමේ ස්වභාවයයි ඒකට එල්ල කරන දව තර්ජනය අපි තේරුම් ගත යුතු තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා විසින් කියනවා නම් ගරු සභාපතිතුමනි, ඩේලි මිර කතෘවරයා ඉවත් විය යුතුයි. ඉවත් වන්නේ නැත්නම් ඉවත් කරන ආකාරය අපි දන්නවා. මුන්ට පාඩමක් උගන්වනවා. අපි අවුරුදු 5ක් ඉන්නවා. ඒ කියන්නේ බලය අපි සතුව තිබෙනවා. ඒ නිසා කරුණා කරලා අපිට ඕන විදිහට හැසිරෙන්න ඉගෙන ගනිල කියන පණිවිඩ නිවේදෙමින්. මේක මාධ්‍ය මර්ධනයේ තවත් නව ආකෘතියක් නෙමෙයි. මේක පැහැරගෙන ගියේ නැතුවට, සුදු වෑන්නේ නැතුවට, පහරදීම් සිදුවී නැතුනට මේක අග්‍රාමාත්‍යවරයා හැටියට එල්ල කරලාද ප්‍රබලම තර්ජනයක් කියලා අපි කල්පනා කරනවා. මෙය කවර ආකාරයෙන් කුමන දිශාවට අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කරනකොට ඔවුන්ගේ ගෝල බාලයන් කවර ආකාරයෙන් හැසිරෙයිද කියලා අපි දන්නේ නැහැ. මොකද සංඥාව දීලා තිබෙනවා ආණ්ඩුවේ උඩින්ම මාධ්‍ය පිළිබඳ තමන්ගේ ප්‍රතිපත්ති. ඒ විතරක් නෙවෙයි, ජනාධිපතිතුමා මොකද්ද කිව්වේ? මාධ්‍යයට ඕන ආණ්ඩු පෙරලන්න, තියෙන ආණ්ඩු අප්‍රසාදයට ලක් කරන්න, දේශපාලනඥයන් අලුතෙන් හදන්න, දේශපාලනඥයන් බලෙන් පහ කරන්න, රට නැති කරන්නේ පත්තරවල මුල් පිටු. මේක ඇත්තද? රට නැති, අපි දන්න පත්තරවල මුල් පිටු වල විවිධ දේ වාර්තා වෙනවා. හැබැයි ඒ වාර්තා වෙන්නේ රටේ සිදුවනදී. සමහර මාධ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්, ඒක අපරාධ වැඩිපුර එකතු කරලා තියෙන්න පුළුවන්. සමහර මාධ්‍ය ආයතනයක් ආණ්ඩුවේ ගුණවර්ණ වැඩියෙන් එකතු කරලා තියෙන්න පුළුවන්. තවත් මාධ්‍ය ආයතනයක් ආණ්ඩුවට එරෙහිව විවේචන වැඩිපුර එකතු කරලා තියෙන්න පුළුවන්. හැබැයි මේ මුල් පිටුව ආවරණය වී තිබෙන්නේ විශාල ප්‍රමාණයක් රටේ සිදුවන සත්‍ය තොරතුරු මත. අසත්‍ය තොරතුරු තිබෙනවා, ඒවා පිළිබඳ අපි ප්‍රතිචාර දක්වලා තිබෙනවා, අසත්‍ය තොරතුරු ප්‍රතික්ෂේප කරන ආකාරයක් තිබෙනවා, ඒට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු ආකාරයක් තිබෙනවා. ඒ පිළිබඳ අපිත් ඉන්නෝ ස්ථාවරේ. හැබැයි මේ මුල් පිටුවල තිබෙන්නේ සමාජයේ සත්‍ය. අපරාධ සිදුවනවා නම් අපරාධ වාර්තා නොකර ඉන්න කියලාද කියන්නේ? සොරක හොරකම් සිදුවනවා නම් හොරකම් වාර්තා නොකර ඉන්න කියලාද කියන්නේ? එනිසා රට නැති කරන්නේ පත්තරවල මුල් පිටු කියන එක සාධාරණ නෑ. රට නැති කරන්නේ පත්තරවල මුල් පිටු නෙවෙයි, රට නැති කරන රට පාලනය කරන පාලකයෝ. ඔවුන්ගේ වංචාවන් ගැන ලියන්න එපාද? ඔවුන්ගේ අපරාධ ගැන ලියන්න එපාද? ඔවුන් කරුංගා ජාවරට හවුල් වෙන විදිය ගැන ලියන්න එපාද? ඔවුන් ප්‍රාඩෝ රට නිදහස් කිරීම ගැන ලියන්න එපාද? ඔවුන් ගල්ලංගුරු වංචා ගැන ලියන්න එපාද? ඔවුන්ගේ මහමාර්ග අමාත්‍යාංශ සිසිදෙන ගනුදෙනු ගැන ලියන්න එපාද? අපි අහන්නේ එච්චරයි. එතකොට ඒක ලියන එක රට නැති කිරීමනේ. රට නැති කරන්නේ මුල් පිටු කියලා කියන්නේ වෙනත් අදහසක් තමයි ඒකේ තියෙන්නේ. ඒ වගේම ආණ්ඩු පෙරලන දේශපාලකයන් ගහන්න මිසක් මේ රටේ මාධ්‍ය වලට රටගෙන හැංගීමක් නැහැ. ඒක වෙන්න පුළුවන්. හැබැයි රටගෙන හැංගීම නැත්තේ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය වේදින්ට විතරක්ද? මේ රටේ පාලකයන් රටගෙන හැංගීමක් තිබෙනවද? රටේ දේපළ වුණ ආරක්ෂා කරනවද? රටේ සම්පත් ආරක්ෂා කරනවද? මහජනයාගේ ධනය ආරක්ෂා කරනවද? මහජනයාගේ ධනය නාස්ති නොකර පාවිච්චි කරනවද? මේ කිසිවක් කරන්නේ නැතුව. තමුන්වහන්සේලාට මාධ්‍ය වලට ඇඟිලි දික් කරන සාධාරණ අයිතියක් නැහැ. රටගෙන හිතන්නේ නැහැ කියලා. එමෙ හිතන්න පුළුවන්කම තියෙන රට ගැන හිතන ආණ්ඩුවක් තිබෙනවා නම් මහජනයාගේ ධනය නාස්ති කරන ආණ්ඩුවක් නම් මහජනයාගේ ධනය අවභාවිතව යොදන ආණ්ඩුවක් නම් මේ පාර්ලිමේන්තුවට කටුක අමාත්‍යංශ වේලාව මම කියන්න. ඔබතුමාගේ අමාත්‍යංශයට ආවනි තක්කලීකනේ මේ කැබිනට් පත්‍රිකාව. මොකද්ද ලක්ෂ හතේ වාහන ගන්න කියන. ඒක සමාජ සාකච්ඡාවකට බඳුන් වුණේ නැත්නම් මාසෙකට ලක්ෂ 7 ගානේ කුලියට මන්ත්‍රීවරයෙකුට වාහනයක් අරන් දෙන්න කියන එක මාධ්‍ය අප විසින් හඬ නගනම මාධ්‍යයක වාර්තා කරනවා. ඒක සමාජ මතයක් බවට පත් වෙනවා. එවැනි සමාජ මතයක් බවට පත්ුනේ නැත්නම් තමුන්වහන්සේලා ඒක කරනවා. ඒක කරන්නනේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්. මේ මුදල් අමාත්‍යවරයාගේ යෝජනාවක් පමණක් නෙමෙයි. මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලය විසින් අනුමැතියක් ගන්නවා. ඉතින් කැබිනට් මණ්ඩලය විසින් ගත්ත අනුමැතියනේ මේ තිබෙන්නේ. එනිසා ඒ එලිදරව් කිරීම, එලිදරව් එය වසා තැබීම කිසිසේත්ම සාධාරණ එලිදරව් කළ යුතුව තිබෙනවා. එනිසා මේ ලක්ෂ 7 මේ ලක්ෂ 7 පිළිබඳව වාහනයක් මිලදී වාහනයක් කුලියට ගැනීමට මාසෙට ලක්ෂ 7ක් වැය කිරීම නතර වෙන්නේ මේ විදිහට. එතකොට එතකොට අපිට කියන්න පුළුවන්ද මාධ්‍යමී මේ වෛලිදරව් කරනවා රටගෙන හිතන්නේ නැහැ කියලා? නෑ, පාලකයා රටගෙන හිතන්න ඕන. පාලකයා රටගෙන හිතමින්, පාලකයා ජනතාව ගැන හිතමින් තමයි අනිකාට ඇඟිල්ල දික් කර යුතු වන්නේ. පාලකයා රට ගැන හිතන්නේ නැත්නම්, පාලකයා ජනතාවගේ මහජන ධනය ගැන කල්පනා කරන්නේ නැත්නම් පාලකයා අනිත් පැත්තට ඇඟිල්ල දික් කරන එකේ තරම් සාධාරණ නැහැ කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති CSN නාලිකාව පිළිබඳව. CSN නාලිකාව අන්ත දූෂිත ධනයෙන් ගොඩනගන ලද ස්ථානය. ඒ පිළිබඳ අපිට විවාදයක් නැහැ. ඔබ දන්නවා නාගරික සංවර්ධන අධිකාරියෙන් CSN නාලිකාව යටි කිරීම සඳහා ඉඩම ගනු ලැබුවේ මහින්ද රාජපක්ෂ සංස්කෘතික සමාජ ආධාර උපකාර සංගමයේ. මේ කියන පුළුවන් ඔක්කොම දාලා තමයි ගත්තේ. ඒ ඉඩම රූපවාහිනාලිකාවකට පවරා තිබෙනවා. ඒ නිසා මේ ඉඩම පැවරීමම නීති විරෝධී. ඒ නිසා නාගරික සංවර්ධන අධිකාරිය ආඥාපනත අනුව යලියම ඉඩම පවරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නාලිකාව දියත් කිරීමේදී ඒ නාලිකාව දියත් කිරීම සඳහා ජාතික රූපවාහිනියේ අංග උපාංග විශාල ප්‍රමාණයක් උපයෝගී කරගෙන තිබෙනවා. එයත් රාජ්‍ය දේපල අවභාවිතාව යොදලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රූපවාහිනාලිකාව ආරම්භ කිරීම සඳහා යම් මුදල් ප්‍රමාණයක් උපයාගත්තේ කොයි ආකාරයේද කියන එක පිළිබඳව අයිතිකරුවන්ට ඔප්පු කරන්න බැරි වී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රූපවාහිනී නාලිකාව يعني CSN රූපවාහිනී නාලිකාව පවත්වාගෙන යාමේදී රාජ්‍ය විශේෂ අනුග්‍රහය ලබා දී තිබෙනවා. ඒ නිසා CSN නාලිකාව කියලා දූෂිත නාලිකාවක් බව ඇත්ත. එහෙනම් මොකද්ද කළ යුතු වන්නේ? ඒ දූෂිත නාලිකාවේ දූෂිත ගනුදෙනු පිළිබඳව තමයි අපි පරීක්ෂණ කොට යලි අත්පත් කර ගැනීම හෝ ඒ මුදල් දූෂණය කරලද පුද්ගලයන්ට දඬුවම් ලබා දීම සඳහා පරීක්ෂණ දියත් යුතු තිබෙනවා. නමුත් ඒ ප්‍රශ්නේ එසේ තිබියදී තමුනාසල ඒ නාලිකාව තහනම් කරන්න ගන්න ක්‍රියාමාර්ග ගන්නේ දූෂිත ගනුදෙනු මත පදනම් වෙලා නෙවෙයි. එයයි මෙතන තියෙන ප්‍රශ්නේ. එය ඒ නාලිකාව දූෂිතයි. ඒක පිළිබඳ අපිට විවාදයක් නැහැ. මා කියන CSN නාලිකාව පමණක් නෙවෙයි. ඒකත් එක්ක ගොඩනැගුණ රේඩියෝ නාලිකා තුනක්. දැන් නම් මාරු කරලා තිබෙන්නේ. සිං FM, රෙඩ් FM, තමිල් FM. මේ රේඩියෝ නාලිකා තුනත් මේ විදිහටම තමයි ආරම්භ කරේ. ඒ නිසා ඒ වගේ දූෂිතභාවය පිළිබඳව මහජනයාගේ ධනය එම මාධ්‍ය ආයතන තමන්ගේ පවුලේ වුවමනාව සඳහා මෙහෙමින් වෙනුවෙන් කටයුතු කරපු ආකාරය පිළිබඳ අපිට විවේචනයක් තිබෙනවා. ඒ විවේචනයේ තිබියදී හැබැයි තමුන්වහන්සේලා එම නාලිකාවේ බලපත්‍ර අහෝසි කරන්න අරන් තියෙන කවර ක්‍රියාමාර්ගද? මා ගාව තිබෙනවා සුනිල් සිරිසේන අධ්‍යක්ෂ ජනරාල් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යවන ලද ලිපිය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පිටපතක් සහිතව ඔබ වෙත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කළ අංකයේ තියෙනවා දින ඇති ලිපිය හා බැඳි. උක්ත ලිපිය මගින් ඔබ ආයතන වෙත නිකුත් කර තිබූ බහුමික රූපවාහිනී විකාශන බලපත්‍ර අවලංගු කරනවා. ඒ කියන්නේ මොකද්ද? විදුලි සංදේශ පනතේ අංක 22 යටතේ ගුවන් විදුලි සංස්ථා විදුලි සංඛ්‍යාත පාවිච්චි කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරගත්තේ ඔබ වෙත තිබූ ඒක රූපවාහිනී නාලිකාවත් එක්ක තමයි මේ ගුවන් මෙවතුනේ. හැබැයි තහනම් පිළිබඳ ලිපිය තිබෙනවා. ශ්‍රී ලංකාව තුල බහුමික රූපවාහිනී විකාශන මධ්‍යස්ථාන පීඨ මහ පවත්වාගෙන සඳහා ඔබ ආයතන වෙත 2011 3 මාසේ 3 දින නිකුත් කරන ලද විකාශන බලපත්‍රයේ සඳහන් වගන්ති උල්ලංඝනය කරමින් ඔබ විසින් එම නාලිකාව පවත්වාගෙන යන බව ඊට අදාළව පැවති පරීක්ෂණ වලින් තහවුරු වී ඇත. එබැවින් උක්ත බලපත්‍රයේ 3.3.11.14 වගන්ති උල්ලංඝනය කර තිබීම හේතු කොටගෙන 3.1 වගන්ති ප්‍රකාර වහම ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රය අවලංගු කරමි. නිමල් බෝපගේ ලේකම් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ජනමාධ්‍ය අමාත්‍යාංශ. මම කියන්නේ මේකයි. එය විකාශනය කිරීමේදී යම් දුබලතාවයක් මතුවලා තිබෙනවා නම් ඒ පිළිම පරීක්ෂණයක් කොට කරුණු ඉදිරිපත් කරන අවස්ථාවක් ලබා දී
දෙකයි තියෙනවා ඔබතුමාට.
මට කාලේ ඔක්කොම කොතර තිබුණාද?
විනාඩි 20යි.
විනාඩි 10ක් පරක් කියලා පටන් ගත්තේ තව ඊළඟ මිනිත්තු
මම අවසන් කරනවා.
ඒ
නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ කරුණු පිළිබඳව. ඊළඟ මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා දෙර්ණාලිකාවේ විකාශන වූ ප්‍රවෘත්තිය පිළිබඳව. මේ නාලිකා පිළිබඳව විවිධ ප්‍රශ්න තියෙන පුළුවන්. හැබැයි මේ ප්‍රවෘත්තිය කතාවක් විකෘති කලාවයි කියලා සතියකින් කරුණු විමසා සිටීමක් කරනවා. මේ තියෙන මොකද්ද? මේ අනියමී මාධ්‍ය වෙත එල්ල කරලාද තර්ජනයේ ස්වභාවයක් තමුන්වහන්සේලා දියත් කරමින් තිබෙනවා. ඒ වගේම මා දැනගන්න කැමති තවත් එකක් තියෙන මේ රුසියානු මාධ්‍යවේදීන් ඒ කියන්නේ සියලු මාධ්‍යවේදීන් මධ්‍යම පළාත් සභාවෙන් පිටමන් කරයි. ඉහළින් ලැබුණාම සංඥාව ඔන්න පළාත් සභාව. හේතුව රුසියානු සංචාරය ගැන හෙලි කරයි කියලා මධ්‍යම පළාත් සභාවෙ මොකද කරන්නේ? මාධ්‍යවේදීන්ට එතන වාර්ණයට ලක් කරනවා. ඒ නිසා මාධ්‍ය පිළිබඳ ක්‍රමානුකූලව
ඒ ගරු මන්ත්‍රීතුමා කරුණාකරලා ඉවර කාණ්ඩ වෙනවා.
විනාඩි 2
නෑ.
දෙකක් තියෙද?
අන්තිම මිනිත්තේ ඇවිල්ලා තියෙන්නේ. 10:30ට අන්තිම මිනිත්තේ ඇවිල්ලා
තියෙනවා. මම ඉතින් දෙකක්
තියෙනවා. 28 දේ කිව්වේ.
ආ 28 දේ කිව්වේ. හොඳයි හොඳයි කතා නැහැ. ඉතින් මට පොඩි තියෙනවා මේ එකක් මාධ්‍ය ආයතන වැඩ කරන මාධ්‍යවේදීන් පිළිබඳව ගරු කතානායකතුමනි. කවුරු හරි පත්‍රේ නම දාගන්න කැමති රූපවාහිනී මූණ පෙන්නගෙන පොඩි කැමැත්තක් තියෙනවා. ඒකට සමාජ වටිනාකමක් හැදෙනවා. ඒ නිසා ඔවුන් ඊවට යන්න පෙළඹීමක් තිබෙනවා. හැබැයි ඔවුන්ගේ වැටුප් පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ නිසා බොහෝ අය
මාදන ෆ්‍රීලාන්ස් වැඩ කරන අය, කුඩා රූපවාහිනියකවල වැඩ කරන අය විශාල මේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දෙලා තිනවා. 2500 වැටුප් වර්ධනයකට උන්ට හිමි වෙලා නැහැ. ඉතින් ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ වැඩ කරන මාධ්‍යවේදීන්ගේ වැටුප් පිළිබඳ මේ මතුවී තිබෙන ගැටලු පිළිබඳවත්. ඒ වගේම ප්‍රාදේශීය මාධ්‍ය කරුවන් කරු කතා නැගතුමනි, ඔවුන් ගොඩාක් දේවල් එවන්නේ ඉන්ටර්නෙට් එක හරහා, දැන් එවන්නේ මේ අන්තර්ජාලය හරහා, ඊමේල් හරහා තමයි මේවා එවන්නේ. හැබැයි මේ අර ඉන්ටර්නෙට් ගාස්තු ඉහළ යාම නිසා මොකද ඔවුන්ගේ පළවුනොත් විතරයි උන්ට ඒ සල්ලි හම්බ වෙන්නේ. පළවෙන්නෙත් නැහැ. හැබැයි උන්ට වියදමක් දරන්න සිද්ධ වෙයි තිබෙනවා. ඒ නිසා විශාල ගැටලු ගන්නවට මාධ්‍යවේදී මුහුණ දීලා තිබෙනවා. ඒ පිළිබඳ තමුන්
නැහැ. ගරු මොබිතුටි ගරු මන්ත්‍රීතුමා ගරු අග්‍රාමාත්‍යතුමා
මං ගැන කිව්වෙ නිසා මාධ්‍ය නිදහස ගැනත් මේ ආණ්ඩුව ගැනත් කතා කරන්න බැලුවේ. පළමුවෙන්ම අද කිව්ව එකයි දේනිමිල කතුරු ගැන හැමදාම කිව්ව එක වචනයක් ඉවත් කරන්නේ මම මදනේ කළා නෑ. මම මොකද්ද කරන්න ඉන්නේ? මට ගිහින් මිනිස්සු ගෙනිලා ඩේලි මීඩ පත්තරේ කාර්යාලේ විජය ප්‍රෙස් එක ගිනි තියන්නද? ගිනි තිබ්බොත් මොකද්ද වෙන්නේ? ඒක මගේ නෙවෙයි, මාමගේ දේපල තිබුණා කියන්නේ. මිනිහා උස්සගෙන යන්නද? ඒක කරන්නත් බෑනේ. ඔහො මිනිහා උස්සගෙන යන්නත් බෑනේ. මට කියන දේ මං කියන්න. ඒක වෙන එකක්. එයා උස්සගෙන යන්නත් බෑ. දැන් මට බයිනවා හැමදාම සිරසෙන්. කිලි මහරජා පරණ යාළුවෝ. ඉතින් මං එතන ගිහින් ගල් ගහන්නෙත් නැහැ. එයා උස්සගෙන යන්නෙත් නැහැ. එයා කාලයක් ගිනි තිබ්බා. ඒක මම පිළිගන්නවා. එයා යම් කිසි ස්ථාවරයකින්ද ගිනි තිබ්බා. මේවට මට ඕන නම් පිළිතුරු දෙන්නම්. නැත්තම් පිළිතුරු නොදී ඉන්නම්. දැන් මේක ඇත්ත වශයෙන්ම මේක ආවේ නැත්තම් මට ලොකු ප්‍රශ්නයක්. මොකද ඒතර වස් දොස් යන්නේ. අඩු ගන්න මෙතෙන්ට ආවම වස් දොස් යන්න මේක කරන්න ඕනේ. ඉතින් මේ අය ගැන අපිත් කතා කරලා තියෙනවා මාධ්‍ය නිදහස. මම සටන් කරලා තිබ්බා. ඉතින් මේ හුඟක් අයට වඩා මටයි තියක් තියෙනවා කතා කරන්න. අපි දශක ගණනාවක් අපේ මාධ්‍ය ආයතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව තරම් තියෙනවා, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තරම් තියෙනවා. ආපහු මේක නැහැ. ඒක අතහැරියේ නැහැ. ඒක කරගෙන යන්න. ඒත් මෙතන විශේෂයෙන්ම තමන් දැනගන්න ඕනේ කතුරුවරුන් අනික් අය තමන්ගේ ස්ථාවරය මොකද්ද කියලා. එදා හැමදාම කඩේ ගියා. ජාතිවාදයට ওই පත්තරෙන් තමයි වැඩියෙන් මැද්ද. මගෙන් අහන්න එපා. මේ මෙතන മന്ത്രി ගණනාවක් ඉන්නවා. අන්තිමට කිව්වා මටත් ඉල්ලලා අස් වෙන්න කියලා. මම මේ මොකද ජාතිවාදයෙන් නොවන නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවයේ යන්න කියලා. ඉතින් ඒක කිව්වේ පුද්ගලයාට. මං කියන්නේ දැන් ඉතින් මිනිස්සු ඒක ප්‍රතික්ෂේප කරන්නේ. ඔබතුමා ඉල්ලලා අස් වෙන්න. ඒක මේ මාධ්‍යයට අපි උස්සන්න යන්නෙත් නෑ. මාධ්‍යත් බලනවා නම් තදින් පහර ගහන්න අපිත් ඒව පහර ගහන්න පුළුවන්. මොකද ස්ටැන්ලි බෝල්ඩ්වින් කිව්වා එයාට යන්න කියනකොට. එයා කිව්වා the privilege of harlots වේසගෑනින් කියලා මේ සමීව කරේ බෙවබ්‍රුක්කුයි රතමිය. එදා හිටපු ප්‍රධානම පුවත්පත් අයිතිකාරු. ඒක පුවත්පතේකට ගැහුවොත් අපිත් ගහන්න ඕනේ. දැන් එදා අපෙන් අහනකොට අපිත් අහනවා. දැන් කිව්වා නම් මොකද්ද වෙන්නේ කියලා. දෙකේක හැරිලා වැරද්ද පිළිගන්න. මම නෙමෙයි මට මේ කරුණු දෙන්නේ හැමතැනින්ම ආවේ අපි එකට සටන් කරපු පුවත්පත් වේදී. වෙන කවුරුවත් නෙමෙයි. මට නිකන් කතා කරලා මිනිස්සු තරහ කරගන්න වැඩක් නැහැ. මමත් ප්‍රතිපත්තියක් හැටියට කිව්වා මේක මම මේ සැරයක්ද නැහැ. මේ සැරයක්ද මේ අපේ මන්ත්‍රීතුමන්ලා කිව්ව එකද? ඉතින් ඒක නවත්තන්න වැඩක් නැහැ. උස්සගෙන යන්නේ නැත්තම් වචනෙන් කිව්වට කමන්නේ නැහැ. ඒගොල්ලොත් ගහනවා අපිත් ගහනවා. අන්තිමටදී රට දැනගන්නවා කවුද හරිතැන ඉන්නේ කියලා. අපි දෙරණ ගැන ජනාධිපති මොහොමද ඒක ප්‍රශ්න දිහත් අවධානය යොමු කරලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මටවත් කවුරුවත් යවන්න ඕනේ නැහැ. ඒත් එතුමත් මං වාගේ කියන එක ප්‍රසිද්ධිය කියනවා. ඒක මේකක් නෙමෙයිනේ. එතුමා ගිහින් ඕක ගිනි තියන්නෙත් නැහැ. කාටවත් යන්න කියන්නේ නැහැ. ඔය ලිව් එක්කෙනෙක්වත් උස්සගෙන යන්න කිව්වේ නැහැ. හමුදාව දාලා ගිනි යන්න කිව්වේ නැහැ. ගිහින් කොහේ හරි තියලා මරන්න කිව්වේ නැහැ. ඉතින් ඕක මේක කතා කරන එක කියන එක වෙන එකක්. අපි ඔක්කොම යහපාන්න ඇති කෙනෙක් ඉතින් මම කවුරුත් එතන යන්නේ නැහැ. බය වෙන්න එපා.
හොඳයි බොහොම ඉතුරුයි ගරු ඔනරබල් කෝඩිෂන්.
ගෞරව සභානායකර් අවර්களே, இன்று ஊடகத்துறை சம்பந்தமாக பேசுவதற்காக அனுமதியை தந்ததற்காக நன்றி. இன்று நாட்டிலே ஊடகத்துறை என்பது மிகவும் முக்கியமான ஒரு துறையாக இருக்கின்றது. இந்த ஊடகத்துறையின் சரியான தன்மை பக்கச்சார்பற்ற இன மத வேறுபாடுகளுக்கு அப்பால் சரியாக நியாயமாக உண்மைத்தன்மையாக தங்களது தகவல்களை வெளிப்படுத்துகின்ற பொழுது இந்த நாட்டின் சமாதானம் நகர்ந்து கொண்டு செல்லுகின்றதற்கான ஒரு அறிகுறியாக விளங்குகின்றது. அந்த வகையிலே இன்று இந்த உயரிய சபையின் மூலம் தகவல் அறியும் சட்டம் மூலம் கூட நிறைவேற்றப்பட்டிருக்கின்றது. கடந்த காலங்களினாலே இந்த ஊடகத்துறைக்கு பலதரப்பட்ட அச்சுறுத்தல்கள் ஏற்பட்டிருக்கின்றது. இந்த அச்சுறுத்தல்களினாலே ஊடகவியலாளர்கள் படுகொலை செய்யப்பட்டு அவர்கள் சிறையிலே அடைக்கப்பட்டு அவர்கள் தாக்கப்பட்டு ஊடக நிறுவனங்கள் உடைக்கப்பட்டிருக்கின்றது. அந்த வகையிலே தமிழ் ஊடகவியலாளர்கள் மொத்தம் 38 பேர் இதுவரையில் படுகொலை செய்யப்பட்டிருக்கின்றார்கள். அதேபோல் முப்பத்தி 87 ஊடகவியலாளர்கள் தாக்கப்பட்டிருக்கிறார்கள். 20 ஊடகவியலாளர்கள் கைது செய்யப்பட்டிருக்கிறார்கள். 5 ஊடக நிறுவனங்கள் தாக்கப்பட்டிருக்கின்றது. இந்த வகையிலே எமது தமிழ் ஊடகவியலாளர்கள் கூடுதலாக 37 தமிழர்கள் படுகொலை செய்யப்பட்டிருக்கிறார்கள். 3 சிங்களவர்கள், 1 முஸ்லிம் உட்பட 41 பேர் ஒட்டுமொத்தமாக கொல்லப்பட்டிருக்கின்றார்கள். அதிலே நடேசன், சிவராம், செல்வராஜா, நில்மரராஜன், லசந்த விக்ரமதுங்க போன்றோர் முக்கியமான ஊடகவியலாளர்களாக கொல்லப்பட்டிருக்கிறார்கள். இந்த ஊடகவியல் சுதந்திரமானது கடந்த அரசாங்கத்திலே மறக்கப்பட்டிருக்கின்றது. அந்த ஊடகவியல் சுதந்திரமானது எப்படி நடைபெற்றதென்றால், சிங்களவர்களை ஏமாற்றுவதற்காகவும் சர்வதேச சமூகத்தை ஏமாற்றுவதற்காகவும் இந்த ஊடகவியல் நடைபெற்றிருக்கின்றது. அந்த ஊடகவியல் நிறுவனங்களுக்கு பரிசுகளும் வழங்கப்பட்டிருக்கின்றது. ஆனால் இந்த நல்லாட்சியிலே ஊடகவியல் சுதந்திரமானது சரியாக நடைபெறுகின்றதற்கான ஒரு அத்தாட்சி இருக்கின்றது. இங்கு யாரும் தங்களது கருத்துக்களை சுதந்திரமாக வெளியிட முடியும், தங்களது தேவைகளை வெளியிட முடியும். அப்படி ஒரு சுதந்திரம் இந்த நாட்டிலே இருக்கின்ற பொழுதுதான் நிச்சயமாக சமாதானம் அடைவதற்கான ஒரு நோக்காக இருக்கின்றது. அதேபோல் இந்த நாட்டில் அபிவிருத்தியையும் சரியான முறையில் கொண்டு செல்ல வேண்டும். ஊடகவியலாளர்கள் பக்குச்சார்பற்ற விதத்திலே தங்களது செயற்பாடுகளை மேற்கொள்ள வேண்டும். இன மத வேறுபாடற்ற விதத்திலே தங்களது செயற்பாடுகளை மேற்கொள்கின்ற பொழுதுதான் இங்கு ஊடக சுதந்திரம் என்பது சரியான முறையிலே பேணப்படும், ஊடக தர்மமும் சரியான முறையிலே கைக்கொள்ளப்படும். அந்த வகையிலே இந்த அரசு, இந்த நல்லாட்சி அரசு ஊடகவியலாளர்களுக்காக சகலவிதமான வசதிகளையும் வழங்கியிருக்கின்றது. அந்த வகையிலே எனது மாவட்டத்தை எடுத்துக்கொண்டால், அந்த மாவட்டத்திலே ஒரு முக்கியமான ஒரு குறைபாடு காணப்படுகின்றது. SLBC ஸ்ரீலங்கா பிராட்காஸ்டிங் கார்பரேஷன் நிறுவனத்தின் எந்தவித தமிழ் ஊடகவியலாளரும் அதில் உள்ளடக்கப்படவில்லை. அது மிகவும் மனவேதனைக்குரிய ஒரு காரியமாக இருக்கின்றது. அங்கு தமிழ் ஊடகவியலாளர்கள் இருக்கின்ற பொழுதுதான் அந்த நிலைமை, அங்கு தமிழர்களுக்கு ஏற்படுகின்ற நிலைமை வெளிப்படையாக கொண்டுவரப்பட முடியும். ஆனால் அந்த வகையிலே அந்த இடங்களிலே புறக்கணிப்பு நடக்கின்றது. அண்மையில் கூட பல நேர்முக பரீட்சைகள் நடத்தப்பட்டது, ஆனால் அதில் தெரிவு செய்யப்படவில்லை எமது ஊடகவியலாளர்கள். அங்கிருக்கின்ற ஊடகவியலாளர்கள் பலதரப்பட்ட பிரச்சனையை எதிர்நோக்கியவர்கள், வடகிழக்கிலே யுத்த காலத்திலே பலதரப்பட்ட அநீதிகளை சந்தித்தவர்கள், பலதரப்பட்ட இழப்புகளை சந்தித்தவர்கள், வாழ்ந்த இடங்கள் வாழ்வாதாரங்களை இழந்து நிற்கதியாக நிற்கின்றார்கள் ஊடகவியலாளர்கள். அந்த ஊடகவியலாளர்களுக்கு நிச்சயமாக பல வசதிகளை செய்து கொடுக்கப்பட வேண்டும். அவர்கள் பொருளாதாரத்திலே மிகவும் பின்தள்ளப்பட்டவர்களாக காணப்படுகின்றார்கள். அவர்களுக்குரிய மோட்டர் பைக் வழங்குகின்ற செயற்பாடை நீங்கள் செய்ய வேண்டும். அவர்களுக்கு மானிய அடிப்படையிலோ அல்லது அரவாசி மானியம், அரவாசி கடன் அடிப்படையிலோ அவர்களுக்கு மோட்டார் பைக் வழங்குகின்ற செயற்பாடை மேற்கொள்ள வேண்டும். அது மட்டுமல்ல, 25 வருடங்களுக்கு மேற்பட்ட ஊடகவியலாளர்களுக்கு வாகன வசதியை நீங்கள் பெற்றுக் கொடுக்க வேண்டும். அந்த வகையிலே கிழக்கு மாநிலத்திலே கடுமையான செயற்பாடுகள் அந்த வாகனங்களை பெறுவதில் காணப்படுகின்றது. அதனை தளர்த்தி அவர்களுக்குரிய வசதியை நீங்கள் அந்த உடவியலாளருக்கு செய்து கொடுக்கப்பட வேண்டும். மேலும் வீட்டுத் திட்டங்கள் போன்ற வசதிகளையும் அவர்களுக்கு செய்து கொடுக்கப்படுகின்ற பொழுது அவர்களின் பொருளாதார நிலைமை மிகவும் மோசமாக காணப்படுகின்றது. இந்த வீட்டு நிலைமை, வீட்டு வசதிகளை, வீட்டு திட்டங்களை போன்ற வசதிகளை உடவியலாளர்களுக்கு, அதாவது இலங்கையில் இருக்கின்ற அனைத்து உடவியலாளர்களுக்கும் நீங்கள் அதை செய்து கொடுக்கப்பட வேண்டும். அது மட்டுமல்ல, அவர்களுக்குரிய அனைத்து வசதிகளையும் உடவியலாளர்களுக்கு செய்கின்ற பொழுதுதான் அவர்கள் சரியான துல்லியமான தகவல்களை எடுத்து ஒரு பக்கச்சார்பற்ற நியாயமான தகவல்களை எடுத்து
சந்தர்ப்பம்
இருக்கின்றது. மேலும் ஊடகவியலாளர் திணைக்களம், அதாவது கிழக்கு மாவட்டத்திலே ஊடகம் சம்பந்தமான கருத்தரங்களை வைத்து அந்த ஊடகவியலாளர்களை ஊக்குவிக்கின்ற நடவடிக்கைகளை நீங்கள் மேற்கொள்ள வேண்டும். அந்த வகையிலே கிழக்கு மாகாணத்தில் திணைக்களம், தகவல் திணைக்களமானது எந்த விதமான ஒரு கூட்டத்தையும் நடத்தவில்லை என்று நான் இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகின்றேன். மேலும் நாட்டிலே நடக்கின்ற ஒவ்வொரு திட்டங்களையும், ஒவ்வொரு அபிவிருத்தி திட்டங்களையும் மாவட்ட ரீதியாக ஊடகவியலாளர்களை அனைவரையும் அழைத்து ஒரு கருத்தரங்கை வைக்க வேண்டும். வெளிப்படையாக இந்த மாவட்டத்தில் என்ன நடக்கின்றது என்பதை தெரியப்படுத்த வேண்டும். அந்த வகையிலே ஒவ்வொரு மாவட்டத்திலும் தெரியப்படுத்துகின்ற பொழுது உண்மை தகவல் மக்களுக்கு சென்றடையக்கூடிய ஒரு நல்ல ஒரு நிலைமை காணப்படும். அந்த வகையிலே இந்த நல்லாட்சி அதனை துரிதப்படுத்தும். இந்த நல்லாட்சி ஊடகவியலாளருக்கான அனைத்து வசதிகளையும் செய்து கொடுக்கும் என்ற நம்பிக்கையோடு எனது உரையை முடித்துக் கொள்கின்றேன். நன்றி.